නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනප්පුනං චේව වපන්ති බීජං පුනප්පුනං වස්සති දේවරාජා පුනප්පුනං කෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤමුපේති රට්ඨං පුනප්පුනං යාචකා යාචයන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං පුනප්පුනං කීරණිකා දුහන්ති පුනප්පුනං වච්චෝ උපේති මාතරං පුනප්පුනං කිලමති පන්දනීච පුනප්පුනං ගබ්බමුපේති මන්දෝ පුනප්පුනං ජායති මියතිච පුනප්පුනං සීවතිකං හරන්ති මග්ගංච ලද්දා පුනබ්බවාය න පුනප්පුනං ජායති බූරිපඤ්ඤෝති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි මේ ඉරිදා පවත්වන යම්කිසි ඒ කමටහන් වැඩසටහනට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් දැන් සඳහන් කරන්නේ දුනා මේ 31 වෙනි වැඩසටහනට තමයි අපි මේ පිරිස සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. ඉතින් කල්පනා කරලා බැලුවාම සෑහෙන වැඩසටහන් ගණනාවක් ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි හැමදාම ඉරිදාට එකතු වෙලා මේ විදිහට කටයුතු කරනවා. නමුත් අන්න බැලුවාම වැඩසටහන් 31ක් ගෙවිලා ගිහිල්ලා බොහෝ කාලයක් ගත වෙලා තියෙන පාටක් තියෙනවා ඒ ප්‍රකාශයත් එක්ක බැලුවාම. ඉතින් ওই විදිහේ ගමනක තමයි අපි යෙදිලා ඉන්නේ. ওই විදිහේ කාලේ ගතවීමක තමයි අපි යෙදිලා ඉන්නේ. ඉතින් මේ ජීවිත ගමන, මේ කාලේ ගතවීම වෙන මේ ජීවිතයේ තියෙන යම්කිසි අමුතු ස්වභාවයක් පිළිබඳ අපිට යම් යම් පමණකට වැටහීමක් කාලෙත් එක්ක ළඟා වෙලා එනවා. ඉතින් අර කුඩා අවධියේදී, මේ කුඩා දරුවෙක්ව ඉන්න කාලේ, ඊළඟට යවුන් අවධියේදී බොහොම ප්‍රාර්ථනා සහිතව, බොහොම ලොකු ලොකු අදහස් උදහස් සහිතව මේ කල් ගත කරාට මොකද, මේ විදිහට අපේක්ෂා සහිතව කාලෙ ගෙවුවට මොකද, අන්න අනිවාර්යෙන් අවුරුදු 30ක් 35ක් වගේ වෙනකොට බොහෝ දෙනෙක්ට තම තමුන්ගේ පමණින් යම් කිසි මේකේ තියෙන අවුලක් පිළිබඳ, මේ ජීවිතයේ යම් කිසි හිරවීමක් තමයි ටිකෙන් ටික තියෙන්නේ කියලා, මේ ජීවිතයේ කොච්චර කරත් ඉවරයක් නැති ආකාරයක් පිළිබඳ අත්දකින්න පුළුවන්. නමුත් ඒ වෙනකොට ඉතින් ගොඩක් දුරට පරක්කු වැඩි. ඕක හැමෝටම වගේ තේරෙනවා. හැමෝටම වගේ තේරෙනවා. අය අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. නමුත් අන්න ඒ වෙනකොට පොඩ්ඩක් පරක්කු වැඩි. 30 35 කියන්නේ ඉතින් පොඩ්ඩක් පරක්කු වැඩි. මේ උපහාගේ කාලෙක, උපහාගේ දවසක මහත්තයෙක් ඇවිල්ලා කියනවා, මේ ස්වාමීන් වහන්ස, අපි මේ විදිහට මේ රැකී රක්ෂා කරගෙන ඉන්න කට්ටිය, මේ නොයෙකුත් ඔය හොඳ හොඳ ආයතනවල වැඩ කරන කට්ටිය, ඉතින් ස්වාමීන් වහන්ස මේක මේ හැමෝටම වගේ තේරෙනවා. මේ අවුරුදු 30ක් 35ක් වගේ වෙනකොට මේක හැමෝටම වගේ තේරෙනවා. තේරුණාට පස් මොකද, අන්න ඒ වෙනකොට ඉතින් හිර වෙලා ඉවරයි. ඒ වෙනකොට හිර වෙලා ඉවරයි. ඉතින් මොකද කරන්නේ? ඉතින් අර බැඳගත්ත බෙරේ ගහගෙන ඉන්නවා. බැඳගත්ත බෙරේ ගහගෙන ඉන්නවා. ඉතින් කියනවා, මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවනේ. ඒ 3 දෙනා මැදිවට එහා ගෙදරත් තව එකෙක් ඉන්නවා. ඉතින් මේ දරුවෝ ගැන බලන්න ගියාම මට මේ වගේ වැඩකට ඒ දෙන්න වෙලාවක් නෑ කියලා කියනවා. එහෙම නැත්නම් නෝනා කියනවා අනිත් පැත්තෙන්, බැඳගත්තා නම් තමුසේ බෙරේ ගහනවා කියලා කියනවා. ඉතින් ওই විදිහට බෙරේ ගහගෙන ඉන්නවා. ඉතින් දරුවෝ කොච්චර ඉඳියත්, දරුවෝ ඉඳියේ නැත්තත් මොකක් හරි හේතු කාරණාවක් තියෙනවා. මේක අල්ලගත් දේවල් ටිකක් තියෙනවා. මේකෙන් මිදිලා එන්න බැරි හේතු කාරණාවක් තියෙනවා. ඉතින් ওই විදිහේ දෙයක් අත්දකින්න පුළුවන්. දැන් අපේ අම්මා ඇවිල්ලා කියනවා, එයාට මේ මට නම් ඉන්නේ එක දරුවානේ, නැත්තම් මම මේ නිස්සාරණවානේ පැත්ත පලාතේ ඉන්නේ නැහැ කියලා අන්න තමුන්ගේ දුක ප්‍රකාශ කරලා යනවා. මේ විදිහට මේ ඇවිල්ලා යනවා. ඉතින් ওই මොන මොනවා හරි ටිකක් අල්ලගෙන තියෙනවා. මොනවා හරි ටිකක් අල්ලගෙන තියෙනවා. දරුවෝ වැඩිපුර ඉන්න කට්ටිය වැඩිපුර දරුවෝ අල්ලගෙන ඉඳිනවා. අඩු කට්ටිය අඩුවෙන් අල්ලගෙන තියෙනවා. නමුත් අන්න යම් කිසි විදිහක මෙන්න මේක හේතුකාරණාවක් ඉදිරිපත් කරගෙන මෙන්න මේ වැඩේ කොහොම කොහොම හරි හොඳ රඟපෑමක් විදිහට කරගෙන යන්න යම් කිසි පමණක මේක කොහොම කොහොම හරි ඇදගෙන යන්න මේ කට්ටිය උත්සාහවත් වෙනවා. ඒ විදිහේ ගමනකින් පිටපයින්න මේකේ ආදීනව කොච්චර පෙනුනත් මේකෙන් මිදලා යන්න අවස්ථාවක් ගන්නේ නැතුව හිමිහිට හිමිහිට කොහොම කොහොම හරි මේ යෙදිච්ච ගමන මේ යොදාගත් ගමනම ඉදිරියට කරගෙන යන්න උත්සාහවත් වෙනවා. ඉතින් ওই විදිහේ ගමනක ওই විදිහේ ජීවිතයක තමයි අපි හැමෝම යෙදිලා ඉන්නේ. මේ විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේ ජීවිත ගමන දිහා බැලුවාම විශේෂයෙන් බුදුවරු පහළ වෙලා මේක මේ ආදීනව ස්වභාවය කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කාලයක් යනකොට හැමෝටම මේකේ ආදීනව ගතියක් තේරෙනවා. නමුත් අන්න මොකද්ද කරන්න කියන එක ආදීනව දැක්කට ඉතනින් එහාට මොකද තියෙන ප්‍රතිපදාව කියලා පැහැදිලි කරන්න තමයි මේකෙන් අත්මිදිලා යන විදිහේ ප්‍රතිපදාවක් පැහැදිලි කරන්න තමයි ඉතින් විශේෂයෙන් බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ පහළ වෙලා කියනවා හරි උඹට ආදීනව පේනවා නම් ආදීනව දකිනවා නම් ওই විදිහට ආදීනව දකින ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට හික්මියන් කියලා යම් කිසි මාර්ගයක් ගෙනහැර දක්වනවා. ඉතින් ඔය ආදීනව කතාව දැන් ඉතින් අපිට ගොඩක් වෙලාවට එක එක විදිහට බුදුරජාණන් වහන්සේ මේ තේරුම් කරන්න තේරෙන කට්ටියට මාර්ගය පෙන්වන්න උත්සාහවත් වෙනවා. දැන් අපි මෙන්න මේ අද ඉදිරියෙන් තියාගත්ත ගාථා පෙළත් අන්න ඒ වගේ උත්සාහයක් දරපු අවස්ථාවක්. අමුතු විදිහේ උත්සාහයක් දරපු අවස්ථාවක්. ඉතින් එතන මම මේ කල්පනා කර කර ඉඳියා මේ බණ කලින් කිව්වද නැත්නම් මේ කතාව කලින් කියලා නැද්ද කියලා ප්‍රශ්නයක් මට ඇති වුණා. ඉතින් ඒ අර පුනක් පුනක් කතාවම තමයි ඉතින්. ඉතින් කොහොම හරි ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ යම් කිසි ඒ බ්‍රාහ්මණයෙගේ ගෙදරකට පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා ඉවර වෙලා ඉතින් ඔන්න දොරකඩ ඉන්නවා. ඉතින් දොරකඩින් දිහාම මේ බ්‍රාහ්මණය දකිනවා මෙන්න මේ විදියට ශ්‍රමණ බවත් ගෞතමයන් අපේ ගෙදෙට්ට පිණ්ඩපාතේ වැඩලා. ඉතින් මොකද කරන්නේ අනේ ඉතින් පාත්‍රය අරගෙන බොහොම කැමැත්තෙන් පාත්‍රේ පුරවලා ඔන්න දානේ පූජා කරනවා. දානේ පූජා කරාම බුදුරජාණන් වහන්සේ පාත්‍රයත් අරගෙන ඔන්න නැවතත් විහාරයට වඩිනවා. වැඩලා මොකද කරන්නේ අනේ පහුවදත් මේ ගෙදෙට්ටම පිණ්ඩපාතේ වඩිනවා. මේ ගෙදෙට්ටම පිණ්ඩපාතේ වඩිනවා. එතකොට දෙවනි දවසෙත් මේ දැක්කලා ඉතින් මොකද කරන්නේ පාත්‍රය ඉල්ලගෙන දෙවැනි දවසෙත් පාත්‍රය පුරවලා දානයක් දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ තුන්වෙනි දවසෙත් මේ ගෙදෙට්ටම පිණ්ඩපාතේ වඩිනවා. මේ බමුණගේ ගෙදෙට්ටම වඩිනවා. ඉතින් තුන්වෙනි දවසෙත් දැකලා මොකද කරන්නේ තුන්වෙනි දවසෙත් පාත්‍රයට හොඳට දානේ බෙදලා දානේ පූජා කරලා ඉවර වෙලා මේ බමුණ හැබැයි එදා යම්කිසි වචනයක් කියනවා. මොකද්ද කියන වචනේ? මෙන්න මේ ශ්‍රමණ බවත් ගෞතමයන් රසයට පෙරේතයි. රසයට ගිජුයි. ඒක නිසා නැවත නැවත පුනක් පුනං ආගච්ඡති. පුන පුනා එනවා කියලා වචනයක් කියනවා. මේ ශ්‍රමණ බවත් ගෞතමයන් රසයට ගිජු නිසා පුන පුනා එනවා කියලා ඔන්න වචනයක් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඔන්න ඔය වචනේ අල්ල ගන්නවා. අපි කියන්නේ ඔය සාමාන්‍ය ජීවිතවලත් ඔය නෝනර මහත් වෙලා රණ්ඩු වෙනකොට කියන්නේ මේ මේ එක වචනයක් අල්ලගෙන කියලා. එක වචනයක් අල්ලගෙන කියලා කියන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ වචනේ අල්ල ගන්නවා බුදුරජාණන් වහන්සේ. වචනේ අල්ලගෙන ගාථා පේලියක් කියාගෙන 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 යනවා. මෙන්න මේ පුනක් පුනං කතාවත් එක්ක. මේ පුන පුනා කීමක් ගැන තමයි කියන්නේ. දැන් අර බමුණත් කිව්වේ මොකද්ද? පුන පුනා එනවා කියලානේ කිව්වේ. ඉතින් ඒ වචනේම අල්ලගෙන කියනවා මෙන්න පුන පුනා කිරීමක් ගැන කියනවා. මොකද්ද කියන වචනේ? පුනප්පුනං චේව වබන්ති බීජං පුනප්පුනං වස්සති දේවරාජා පුනප්පුනං කෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤමුපේති රට්ටං. මෙන්න මේ පුනපුනා බීජ වපුරනෝ, ඊළඟට පුනපුනා වැස්ස වැටෙනෝ, මේ ගොවියෝ පුනපුනා කෙත් වපුරනෝ, ඊළඟට පුනපුනා මේ ධාන්‍ය රටට අරගෙන යනවා. පුනප්පුනං යාචකා යාචයන්ති පුනප්පුනං දානපති දදන්ති පුනප්පුනං දානපති දදිත්වා පුනප්පුනං සග්ගමුපේති තාන. පුනපුනා මේ යාචකයෝ අදිනවා, ඊළඟට පුනපුනා දානපතියෝ දන් දෙනවා. මේ විදිහට පුනපුනා දානපතියෝ දන් දීලා පුනපුනා ඒ ස්වර්ග ලෝකවලට ඒ දිව්‍ය ලෝකවලට යනවා. ඊට පස්සේ කියනවා පුනප්පුනං කිරණිකා දුහන්ති පුනප්පුනං වචෝ උපේති මාතරං පුනප්පුනං කිලමති පන්දනීච පුනප්පුනං ගබ්බ මුපේති මන්දෝ. මෙන්න මේ පුනපුනා කිරිදවන පුන පුනා මේ වහු පැටියා තමුන්ගේ මාව කරා දුවගෙන යනවා. ඊළඟට පුන පුනා මෙහෙම දුවලා පුන පුනා විඩාවට පත් වෙනවා. ඊළඟට අඥාන පුද්ගලයා මෝඩයා පුන පුනා නැවතත් මහු කුසකට පැමිණෙනවා. ඊට පස්සේ අන්න තව ගාතාවක් කියනවා. පුනප්පුනං ජායති මියති ච පුනප්පුනං සීවති කං හරಂತಿ මග්ගංච ලද්දා පුනබ්බවාය න පුනප්පුනං ජායති බුරිපඤ්ඤෝ. දැන් ඔන්න අර මන්ද පුද්ගලයා, අඥාන පුද්ගලයා පුන පුනා මව් කුසකට යනවා කියලානේ අන්තිම ගාතාව නැවැත්වේ. ඊට පස්සේ ඉතුරු කතාව කියනවා එතන ඉඳලා. පුන පුනා උපදිනවා, පුන පුනා මිය යනවා, පුන පුනා සොහනට අරගෙන යනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් මෙන්න මේ පුන පුනා කිරීන කරන කතාව මග අරින්න, පුන පුනා කරන දේ ඉවත් කරන්න යම් කිසි මාර්ගයක් හොයාගත්තොත් අන්න එයා මේ පුන පුනා කරන වැඩෙන් මිදිලා යනවා. පුන පුනං කරන වැඩෙන් මිදිලා යනවා. න පුනජ්ජාය න පුනප්පුනං ජායති බූරිපඤ්ඤෝ. මෙන්න මේ පුන පුනා කරන වැඩෙන් මිදිලා ගිහිල්ලා ප්‍රඥාවන්තයා මේ ගමන කෙලවර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ යම් කිසි ගාථා පෙළක් කිව්වා. ඉතින් කිව්වට පස්සේ මොකද වුනේ? මේ බ්‍රාහ්මණයටත් ඉතින් අර බමුණු ජීවිතයක් ගෙවාගෙන කසාදයක් බැඳගෙන හිටියට මොකද? අර විදියට යම් කිසි මේ ජීවිතය ආදීනව ගතියක් පෙනිලා තිබුණ කෙනෙක් වෙන්නේ නැති. ඉතින් කියනවා අනේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැටලා තමුන්ගේ අර ශ්‍රද්ධාව ප්‍රකාශ කරනවා. මේ විදිහේ විශේෂයෙන් ඇවිල්ලා මට අනුග්‍රහයක් පිළිබඳ කරපු දේ පිළිබඳ ස්තුතියක් ප්‍රකාශ කරනවා. ඔන්න ඔය විදිහට තමයි ඒ කතාව කෙලවර වෙන්නේ. ඉතින් කොහොම හරි අද අපේ ධර්ම දේශනාවට මෙන්න මේ පුන පුනා කතාවත් එක්ක තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන් ද කියලා අපි පොඩ්ඩක් උත්සාහයක් දරලා බලමු. ඉතින් මේ අවස්ථාවේදී මේක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ගත්තොත් දැන් අපි මේ ජීවිත ගමනේදී ගොඩක් වෙලාවට යෙදිලා ඉන්නේ මෙන්න මේ පුනක් පුනක් කතාවේ තමයි. එකම දේ නැවත නැවත කරනවා. එකම දේ නැවත නැවත කරනවා. දැන් ওই ජීවිතේක දවසක ගෙවෙන ආකාරයක් හිතලා බැලුවොත් නැවත නැවත කොයි තරම්නම් කරපු වැඩද ඔය තියෙන්නේ? කොයි තරම්නම් එක දිගට කරපු වැඩද තියෙන්නේ? රැකියාවට යනවා නම් කොච්චර කාලයක් ওই විදිහට ගිහිල්ලා ඇතිද? ඊළඟට යම් කිසි වෙන කටයුත්තකට සහභාගී වෙනවා නම් ඒ කොච්චර කාලයක් සහභාගී වෙච්ච වැඩ කටයුත්තක්ද එතන තියෙන්නේ? අනේ මේ විදිහට හිතලා බැලුවොත් මෙන්න මේ පුනක් පුනං කතාව අපි අපිටත් යම් කිසි පමණකට තේරෙනවා. නමුත් අපි මොකද කරන්නේ? නොයෙකුත් දේවල් මාරු කරනවා. නොයෙකුත් අරමුණු මාරු කරනවා. නොයෙකුත් ඉරියව් මාරු කරනවා. මෙන්න මේ විදිහට අරමුණු ඉරියව් මාරු කිරීම තුලින් අපි මේක නිකන් අලුත් එකක් විදිහට කල්පනා කරනවා. අලුත් එකක් විදිහට හදාගන්න උත්සාහ කරනවා. අලුත් ස්වරූපයක් මවා ගන්න උත්සාහ කරනවා. අර හැමදාම යෙදිලා ඉන්න මෝඩකම තමයි. අර බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෝඩකම තමයි. නමුත් අන්න යම් කිසි අලුත් දෙයක් ඉදිරිපත් කර ගැනීම තුලින් අලුත් දෙයක් වවා ගැනීම තුලින් අලුත් අරමුණක් අත්කර ගැනීම තුලින් අපි ඔන්න මොකද කරන්නේ? මේක අලුත් ස්වරූපයක් හදාගෙන ඉන්න උත්සාහ කරනවා. දැන් සාමාන්‍ය ඔය කසාදයක් බැඳගත්තත් ඕක අර බාඳිනකොට තියුණ ගතිය නෑනේ ටික දවසක් යනකොට. ඒකට මොකද හේතුව? අනේ ඒකට හේතුවත් ඕකම තමයි. ඉතින් අර කලින් අරමුණු මාරු කර කර ඉඳියා. නමුත් අන්න කසාදෙත් එක්ක ඒක අරමුණකට කොටු වුණා. ඉතින් අවුරුදු 3-4ක් යනකොට ඉතින් ඕකේ රඟේ හොඳ ගානට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. ගොඩ දෙනෙක්ට පැහැදිලි වෙලා එනවා. ඉතින් ඒ වුණාට ඉතින් අර බැඳගත්තා නම් බෙරේ ගහනවා කියලා. ඉතින් මොන මොනවා හරි වෙන වෙන ටිකක් හරි දාගෙන ඉතින් ඕක කරගෙන යනවා. යම් කිසි විදිහක අර හොමාරුවක් කරමින් හරි කරගෙන යනවා. ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් අපිට වගේ දෙයක් අදකින්න පුළුවන්. ඉතින් ඔය කතාවම යම් කිසි විදිහක උපහාසාත්මක විදිහට සඳහන් වෙනවා. මේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරන මෙන්න මේ යම රජුරුවන් පිළිබඳ කතාවක්. මොකද්ද සඳහන් වෙන්නේ? යම රජුරුවෝ යම් කිසි විදිහක ඒ කල් ගත කරනකොට එයාට භාර්යාවකුත් ඉඳියා කියලා සඳහන් වෙනවා ඒ කතාවේ. මේ භාර්යාවගේ නම මොකද්ද? අරයාගේ නම යාමනේ. මේ භාර්යාවගේ නම තමයි යමි කියලා. ඉතින් සිංහල අර්ථෙන් කිව්වද ඉංග්‍රීසි අර්ථෙන් කිව්වද කියලා දන්නේ නැහැ. කොහොම හරි ඉතින් ඔනේ විදිහට කටයුතු කරගෙන යනකොට මෙන්න මේ යම මරණයටපත් වුණා. යම මරණයටපත් වුණා. ඉතින් මේ යම් කිසි මේ කාලේ රැයක් තිබුණේ නෑ කියලා තමයි සඳහන් වෙන්නේ. රැයක් තිබිලා නෑ, දවල් කාලේ විතරයි තිබිලා තියෙන්නේ. ඉතින් ඔය යම් කිසි ඔය මේ දේව නිර්මාණවාදයත් එක්ක යන කතාවක්, ඔය හින්දු ආගමේ තියෙන මොකක් හරි කතාවක් ඉතින් ඔය තියෙන්නේ. ඉතින් මේ යමී මොකද කරන්නේ? අඬ ඉන්නවා, අඬනවා. ඉතින් අයියෝ යම අදනේ මැරුණේ, අදනේ මැරුණේ කිය කිය ඔන්න කාලයක් තිස්සේ අඬ ඉන්නවා. මේ තමුන්ගේ ප්‍රිය ස්වාමි පුරුෂයාගේ වියෝව ගැන තමයි අඬන්නේ. ඉතින් ඔහම අඬ ඉන්නකොට අන්න මේ දෙවියෙක් ඉන්නවා කවුරු හරි. මෙන්න මේ ලෝව මැවපු මේ දෙවියන්ට මේක බලා ඉන්න බෑ. බලා ඉන්න බෑ මේ ඇඬිල්ල. හැමදාම මේ අඬනවනේ. ඉතින් මොකද කරන්නේ? ඔන්න රැයක් මවනවා. රැයක් මවනවා. අර කලින් තිබුණ නැති රැයක් දැන් මවනවා. ඉතින් රැය ගෙවිලා ඉවර වුණාට පස්සේ යමී කල්පනා කරනවා, මොකද්ද? ආ මේ ඊයේනේ මැරුණේ. ඊයේනේ මැරුණේ කියලා අන්න වැඩේ පොඩ්ඩක් අමතක වෙලා යනවා. රැය ගෙවුනහම පොඩ්ඩක් වැඩේ අලුත් වෙලා යනවා. අලුත් දවසක් උදා වුණා. අලුත් දවසේ අලුත් විදියට වැඩ කටයුතු කරගෙන යනවා කියලා පොඩි අදහසක් ඉදිරිපත් වෙලා එනවා. නමුත් කරන්නේ මොකද්ද? කරන්නේ අර කලින් කරපු පුන පුනා කරන වැඩේම තමයි. නැවත නැවත කරන වැඩේම තමයි. නමුත් ඔන්න රැය ගෙවුනහම අපි කල්පනා කරනවා අලුත් දවසක්. අලුත් දවසක්. අලුත් දවසක අලුත් විදියට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා ඔන්න කල්පනා කරනවා. තව කට්ටිය කියනවා මේ අද තමයි ඔබගේ ජීවිතේ ඉතුරු කාලේ පළවෙනිම දවස. ඒකින්ද ඒ විදිහට උනන්දුවෙන් වැඩ කටයුතු කරන්න කියලා ඔන්න සඳහන් කරනවා. නමුත් ගොඩක් වෙලාවට අපි ඉන්නේ අර පරණ මෝඩ කමේම තමයි. අලුත් දේ දිහට අලුත් ආකාරයකින් හදාගන්න උත්සාහ කරාට මොකද? අන්න පරණ මෝඩ කමේම තමයි ඉන්නේ. ඉතින් පොඩි දරුවෙට එක්තරා අවස්ථාවක කිව්වලු මේ බල්ලා ගැන රචනයක් කියන්න ලියන්න කියලා. ඉතින් වචන 100ක රචනයක් ලියන්නකෝලු බල්ලා ගැන. ඉතින් මේ පොඩි දරුවා මොකද කරේ? ඔන ලිව්වලු අපේ බල්ලා බුරලා 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 කියලා 97 පාරක් විතර ලියලා මලා කියලා අන්තිමට ලිව්වලු. ඔන්න වචන 100ක රචනයක් බල්ලා පිළිබඳ. බල්ලා බුරලා 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 මලා කියලා ලිව්වලු. ඉතින් ඔය වගේ දෙයක් තමයි අපේ ජීවිතවලත් තියෙන්නේ. ඔය වගේ හාස්‍යමය දෙයක් තමයි තියෙන්නේ. මොකද්ද? බුරලා 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 අන්තිමට මැරිලා යනවා. අන්තිමට මැරිලා යනවා. ඔය එකම දේ කර 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 ඉඳලා මැරිලා යනවා. මට මේ ළඟදී දවසක දැනගන්න ලැබුණා මේ ප්ලේබෝයි මැගසින් එකේ අන්න හොයාගත්ත මිනිස්සයා ඒ බිස්නස් එකේ අයිතිකාරයටත් මරණය ඇවිල්ලා කියලා. මරණය ඇවිල්ලා කියලා. ඉතින් හිතෙන්නේ නැහැ නේ ඒ වගේ එක්කෙනෙක්ට එහෙම ජීවිතයක් ගත කරපු කෙනෙක්ට, එච්චර ජොලියක ජීවත් වෙච්ච කෙනෙක්ට, එච්චර අරමුණු හැම මැගසින් එකකටම අරමුණු මාරු කරපු කෙනෙක්ට ඈ මරණයයි කියලා. නමුත් අන්තිමට මිනිහත් මැරිලා. ඉතින් ওই විදිහේ ගමනක ওই විදිහේ දේක වියදිලා ඉන්නවා. ඉතින් අපි කල්පනා කරනවා කොහොම කොහොම හරි මේක වහගෙන කරගෙන මේක අලුත් විදිහට හදාගෙන අරගෙන යන්න පුළුවන්ද කියලා. නමුත් ගොඩක් වෙලාවට ලැබිලා තියෙන්නෙම දිරච්ච වාහනයක් තමයි. කලින් අපි පටන් ගන්නකොට හේතුවට මේක අලුත් ආකාරයෙන් තියෙනවා, නැවුම් ආකාරයෙන් තියෙනවා, හොඳ වාහනයක් තමයි මට නම් ලැබිලා තියෙන්නේ කියලා ටික කාලයක් ওই වාහනේ පාවිච්චි කරගෙන කටයුතු කරගෙන යනකොට තේරෙනවා මොකද්ද? මේ දිරච්ච වාහනයක් තමයි වටපිටාව පේන්ට් කරලා දීලා තියෙන්නේ. හොඳයි කියලා හිතා ඉඳියට මොකද මේකේ වැඩිපුර තියෙන්නේ අවුල් සහගත දේවල් තමා කියලා යම් කිසි ආකාරයක හැඟීමක් දියුණු කරගන්න පුළුවන්. ඒක ගොඩ දිනේට කාලෙත් එක්ක දියුණු වෙලා එනවා. අන්න ඊට පස්සේ එතනින් එහාට කරන්නේ මොකක්ද කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්න උත්සාහ කරන්නේ. දැන් අපි ගමු දැන් මේ අපි වඩන ප්‍රතිපදාවත් එක්ක ගලප ගන්න බැලුවොත් දැන් අපි සිහියක් පුරුදු කරනවා. යම් කිසි දෙයක් කරන දෙයක් ඒ පිළිබඳ දැනුවත් භාවයකින් ඒ පිළිබඳ සිහියකින් කරන තමයි උත්සාහ කරන්නේ. වෙන වෙන දේවල් කල්පනා කරමින් අරමුණු මාරු කරමින් ඉන්නවා වෙනුවට මොකද කරන්නේ? අන්න ඇවිදින ගමන් වාඩි වෙලා ඉන්න ගමන් ඒ වගේම එදිනෙදා වැඩක් කරන ගමන් බලනවා එන්නේ කරන වැඩේ ගැන අවධියකින්. ඒ මම කරන වැඩේට යෙදිලා ඒ පිළිබඳ හිතමින් කල්පනා කරමින් මට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒක තමයි අපේක්ෂාව මේ වඩන පුහුණුවේ. ඉතින් ඔහොම කරනකොට මෙන්න මේ අනිවාර්යෙන් මේ නැවත නැවත කිරීම පිළිබඳ යම්කිසි අවධියක් යම්කිසි දැනුවත් භාවයක් අපිට ළඟා වෙලා එනවා. ඉතින් ගොඩ දෙනෙක්ට මේක කරගන්නත් එපා වෙන තත්ත්වයක් තියෙනවා. මොකද මේ හැමදාම එකම මගුලනේ කරන්න තියෙන්නේ. හැමදාම ඇවිදින්න තියෙනවා, හැමදාම වාඩි වෙලා ඉන්න තියෙනවා, හැමදාම මේක කරලා එපා වෙන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් ඇත්ත තමයි, එපා වෙනවා. يعني එපා වීම තමයි ගන්න හදන්නේ. නමුත් එපා වීමට එන දෙන්නේ නැහැ. එපා වීමට එන දෙන්නේ අර විදියට බලනවා. මට මේකේ වෙන භාවනා ක්‍රමයක් හොයාගෙන ගියොත් නරකද? එහෙම නැත්නම් වෙන ගුරුවරයෙක් හොයාගෙන ගියොත් නරකද? එහෙම නැත්නම් මේ නිස්සාරණ වණේ නැතුව වෙන ආරණ්‍යයක් හොයාගෙන ගියොත් නරකද කියලා අන්න අර යම් කිසි විදිහක මොකක් හරි ලොකු වටිනා හේතු කාරණාවක් ඉදිරිපත් කරගෙන අන්න අර පරණ මෝඩකමට බැස ගන්න ආකාරයක් අපිට දකින්න පුළුවන්. ඉතින් ආවත් එහෙම ලේසියෙන් ඔක් කරන්න බෑ. දැන් පහුගිය දවසේ කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මේ මෙහෙට එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මං හැබැයි ඇයි ඔෆිස් එකෙන්වත් මොනවා හරි බාල්දියක් දාලාද මහත්තයාට කියලා. නෑ නෑ එහෙම එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. මොනවා හරි වැඩක් යදෙනවලු. මොනවා හරි වැඩක් යදෙනවලු. එන්න හිතාගෙන ඉන්නවලු. එන්න බැරි වෙලා යනවලු. ඉතින් මං කරන්නේ මොකද, මුකුත් යන්නේ නෑ වගේ ඉන්නවලු. යන්නේ නෑ වගේ ඉන්නවලු නිකන්. මේ සතියේ නම් යන්නේ නෑ කියලා. ඊට පස්සේ එකපාරට ලෑස්ති වෙලා එනවලු. ලෑස්ති වෙලා එනවලු. ඉතින් ඔය වගේ අත්දැකීමක් මටත් තියෙනවා. මොකක්ද දන්න, ගෙදර අත්හැරලා එන දවසේ මම කල්පනා කරනවා, දැන් අද යන්න බෑ, අද යන්න අමාරු, හෙට යනවා කිය කිය ඔහොම ඔහොම කල්දදා ඉන්නවා. ඉතින් මොකද කරන්නේ, මාස ගණනාවක් ඉතින් ගෙදෙට්ට වෙලා ඉන්දියා. දැන් යනවා, දැන් යනවා, අද යනවා, ලබන සතිය යනවා, හෙට යනවා, ඔහොම කිය කිය ඉන්දියා. ඉතින් කවදාවත් එවෙන ගමනක් නෙමෙයි. ඊට පස්සේ මොකද කරේ, දවසක් එකපාරට ලෑස්ති වෙලා අවුරුදු කටේ ඔන්න ඉතින් නික්මිලා ආවා. ඉතින් අවුරුදු කටේ බෑග් එකකුත් පැක් කරගෙන ඉවත් වෙලා ආවා. ඉතින් ඉවත් වෙලා එනකොට දැන් ඒ යම් කිසි ඒ නගරයක් මැද්දෙන් එනකොට අන්න නගරේ පිරිස බොහෝම උනන්දුවෙන් මෙන්න මේ අවුරුදු සමරන්න සූදානම් වෙනවා. නැවතත් අවුරුද්දක් ඇවිල්ලා, තව සිංහල අලුත් අවුරුද්දක් ඇවිල්ලා. ඉතින් මොකද කරන්නේ, ලොකු බඩමුට්ටු අරගෙන, ලොකු ලොකු දේවල් අරගෙන, රතිඤ්ඤ අරගෙන, හස්කුරු අරගෙන, තමුන්ගේ කුඩා දරුවෝ ඒ හිත මිත්‍රාදීනුත් එක්ක අන්න නගරයේ බොහෝම කාර්යබහුල විදියට වැඩ කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ නගරේ මැද්දෙන් මම ඇවිදගෙන එනවා. ඉතින් ඇවිදගෙන එනකොට මොකද්ද, අන්න ඒ පිරිසගෙන් යම් කිසි දුරස් වීමක හැඟීමක්, ඒ පිරිසකට ගැළපෙන්නේ නැහැ කියන හැඟීමක් අන්න ඒ මොහොතේම ආවා. ඒ මොහොතේම ආවා. දැන් වෙන අදහසක් නේ හිතේ තියෙන්නේ, වෙන අදහසක් නේ වැඩ කරන්නේ. ඉතින් අර පිරිසගේ අර කාලය බහුලත්තේ අර පිරිසගේ අර උනන්දුව ගැළපිලා ඇවිල්ලා නැහැ. අර විදියට අර පුන පුනා කරන්න තියෙන උනන්දුවක් එදා පෙනෙන්න තිබුණේ නැහැ. එදා පෙනෙන්නේ තිබුණේ නැහැ. ඉතින් අර ඒ පිරිසට ගැළපෙන්නේ නැති, ඒ බස් එකට ගැළපෙන්නේ නැති, ඒ යන මාර්ගයට ගැළපෙන්නේ නැති කෙනෙක් විදිහට එතනින් නික්මිලා ආවා. ඒ පිරිසගේ අතරින් ඉවත් වෙලා ආවා. ඉතින් ওই විදිහේ දේවල් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් එහෙම ආවත් මේ වැඩේ ලේසියෙන් කරගන්න බෑ. සමහර කෙනෙක්ට මෙන්න මේ නැවත නැවත යන ක්‍රියාවලිය පොඩ්ඩක් අත්දකින්න, සිහියෙන් බලාගෙන ඉන්න කිව්වට ඇස් වහගෙන ඉන්න බැරි තරමට අපහසුතාවයල් වර්ධනය වෙලා එනවා. දැන් කෙනෙක්ට සමහර විට නිකන් අර පෙපර් ස්ප්‍රේ එකක් ගැහුවා වගේ ඉන්න බැරි ගානට දැඟලිල්ලක් ඉදිරිපත් වෙලා එනවා. මේක නම් දරන්න බැරි ගානට මේ නිකන් ඇස් දෙක පියාගෙන ඉන්න බැරුව. ඉතින් කොච්චර නම් බැලීමක් පීඩාවක් ඇතිද. ඉතින් මොකද කරන්නේ, ඉතින් වටපිටාව කැරකි කැරකි හෙදුවනවා, මේ හෙදුවනවා. අර පෙපර් ස්ප්‍රේ කතාවම තමයි. ඉතින් පෙපර් ස්ප්‍රේ එකක් කාලා වගේ ඉන්නවා. ඉතින් ඉන්නකොට කතා කරලා කියන්න ඕනේ මොකද්ද, ওই විදිහට එකපාරට අපහසු නම් විවේකීව කරගෙන යන්න, වාඩි වෙලා යන්න ඕනේ නැහැ, වාඩි වෙන්න ඕනේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් සක්මන විතරක් කරන්න උත්සාහ කරන්න. අතුපතු ගානකොට ඒ වැඩ කටයුතු කරනකොට ටිකක් ඒ වැඩේ ගැන අවධානයකින් කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා වගේ උපදෙසක් තමයි දෙන්න වෙන්නේ. මොකද හේතුව නම් ඇස් දෙක පියාගෙන ඉන්න බැරි තරමට, සක්මනේත් වැඩි වෙලා ඉන්න බැරි තරමට යම් කිසි ඇවිස්සීමක් මේ තැනත්ත තුළ එනවා. අර අර පුන පුනා කරන දේම ප්‍රතිඵලයක් තමයි. ඉතින් කොහොම කොහොම හරි ඉතින් ඒ විදිහට දරන්න බැරි තත්ත්වයක් උදා වෙලා ආවොත් ඉතින් මොකද කියන්නේ, අන්න පොඩ්ඩක් විවේකීව ඉඳලා බලන්න. විවේකීව වැඩපලක් කරන ගමන්, අතුපතු ගාන ගමන් මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. අර විදිහට ඇස් දෙක වහගෙන ඉන්න අමාරු නම්, ඒ විදිහට යම්කිසි හැඟීමක් තියෙනවා නම්, ඒ විදිහේ පීඩාවක් තියෙනවා නම් අන ඇස් වහන්නේ නැතුව ඉතින් යම් කිසි පමණකට විවේකීව මේක ටිකෙන් ටික මේ සිහිය වඩන්න කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් බලන්න ඇස් දෙක වහගෙන ඉන්න බැරි තරමට ඔය වගේ දෙයක් වර්ධනය වෙලා එනවා කියන්නේ. ඔයගේ ප්‍රශ්නයක් දිනු වෙලා එනවා කියන්නේ මොන තරම් අපි මේකේ මුලාවට පත් වෙන්න ඕනේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. කොච්චරනම් මේ වටපිටාව ඔස්සේ මුලාවට පත් වෙන්න ඕනේද කියලා හිතලා බලන්න. තමුන්ගේ ඇස් දෙක පොඩ්ඩක් වහගෙන තමුන් එක්ක විවේකයෙන් ඉන්න බැරි තරමට මේක ප්‍රශ්නයක් තුවාලයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි ඉතින් එහෙම කෙනෙක් තුනත් අනේ යම්කිසි තැනක ඉදිරිපත් වෙලා එකතු වෙලා අන්න විවේකී වතුපතු ගාන ගමන් හරි මේක ටිකෙන් ටික පොල් ගාන ගමන් හරි මේක ටිකෙන් ටික පුරුදු කරන්න පුළුවන් ද කියලා දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් මොකද්ද පුරුදු කරන්නේ? අන්න අර වෙන වැඩේ ගැන සිහියෙන් බලාගෙන ඉන්නවා. සිහියෙන් බලාගෙන ඉන්නවා, අවධානයෙන් බලාගෙන ඉන්නවා. අර වෙන දාට වෙන වෙන දේවල් කල්පනා කරමින් කරන වැඩේම අන්න අවධානයෙන් කරන්න උත්සාහවත් වෙනවා. අවධානයෙන් කරන්න උත්සාහවත් වෙනවා. දැන් යම් කිසි කෙනෙක්ගෙන් ඇහුවා, දැන් කලිනුත් ඇවිදිනවනේ, දැනුත් ඇවිදිනවනේ, මොකද්ද ඔය දෙක අතර වෙනස? කලිනුත් ඇවිදිනවා, දැනුත් ඇවිදිනවා. කලිනුත් සිහියෙන් ඇවිද්දේ නැති වුණාට ඇවිදලා තියෙනවා. දැන් සිහියෙන් ඇවිදින කොටයි කලින් ඇවිද දෙක අතර වෙනස මොකද්ද කියලා ඇහුවොත් මෙතනද කියන කලින් ස්වාමීන් වහන්සේ මේ වෙන වෙන දේවල් කල්පනා කරගෙන අපි ඇවිදින්නේ. අන්න මේ දැන් කාලේ ඇවිදිනකොට, සිහියෙන් ඇවිදිනකොට, අන්න දැන් ඇවිදින එක ගැන අවධානිකින් ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා යම් කිසි අදහසක් මේ තැනතර ගැළපිලා එනවා. අනේ ඒ වෙනස තමයි අපි ඇති කරගන්න හදන්නේ. අවධානයකින් තොරව මුලාවටපත් වෙමින් ගමන් කරනව වෙනුවට අන්න අවධානයකින් ගමන් කරන්න පුළුවන්ද කියන වෙනස තමයි අපි තුල අපි ඇති කරගන්න ඕනේ. දැන් එහෙම වෙනසක් ඇති කරගත්ත කෙනෙක්ට මොකද වෙන්නේ? අන්න නැවත නැවත යන ක්‍රියාවලියක් අත්දකින්න පුළුවන්. එක්කෝ හුස්ම නැවත නැවත වැටෙනවා කියලා මේ තැනැත්තට අත්දකින්න පුළුවන්. එහෙම නැත්තම් පිම්බීම හැකිලිම නැවත නැවත වැටෙනවා කියලා අත්දකින්න පුළුවන්. එහෙම නැත්තම් හද ගැස්මක් නැවත නැවත දැනෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඒ වගේම සක්මනේ නම් අන්න වම් පාය විදිහට කකුලට දැනෙන දැනීම නැවත නැවත වැටෙනවා කියලා අත්දකින්න පුළුවන්. දකුණු පාය විදිහට කකුලට දැනෙන දැනීම නැවත නැවත වැටෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් ඕක බලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරොත්, ඕක දිහා නැවත නැවත බලනකොට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරොත්, මෙන්න මේ පුන පුනා වෙන දේ දිහා සිහියෙන් බලාගෙන ඉන්නකොට ඉතින් ඕක එපා වීමක් තමයි වෙන්නේ ගොඩක් දුරකට. ඉතින් කියනවා ඈනුන් යනවා පුදුම නිදිමතක් නේනේ ස්වාමීන් වහන්ස, මම මේ නිකන් සාමාන්‍ය ඉන්නකොට මට නිදිමත නෑ, ආර වැස් දෙක වහගත්ත ගමන් එහෙම නැත්තම් සක්මනට ගියපු ගමන් පුදුම නිදිමතක් එනවා. මොකද හේතුව? අන්න අර නැවත නැවත කිරීමක් පේනවා, පුන පුනා කිරීමක් පේනවා. ඉතින් ඒක පේනකොට මහ කම්මැලි මහ එපා වුණු ස්වරූපයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔන්න ඔය කම්මැලිකම නිසා ඉරියව්ව මාරු කරොත්, ඔන්න ඔය කම්මැලිකම නිසා නැකිටලා ගියොත් අන්න නිවනෙන් පොඩ්ඩක් දුරස් වෙලා එනවා. නිවනට පයින් ගහලා නැගිටලා ගියා වෙනවා. නිවන දැකලා ඉරියව්ව මාරු කරා වෙනවා. මොකද හේතුව? අන්න කම්මැලිකම එන්නේ සුබ ලකුණක් විදිහට. කිසි කෙනෙක්ට කම්මැලිකමක් එනවා නම්, එපා වීමක් එනවා නම් ඒක හොඳ සුබ ලකුණක්. ඉතින් අපි 요거 දන්නේ නැහෙනි. අපි 요거 කරන්නේ නැහෙනි. නිදිමතක් ආපු ගමන් දමල ගහලා යනවා. මේ හිතන්නේ මේ නිකන් අර කිටි කිටි මේක තියෙන්න ඕනේ. කිටි කිටි තියෙන්න ඕනේ නිකන් අර නිකන් ඔන්ටෝස් ඉන්න ඕනේ වගේ අදහසක් තමයි තියෙන්නේ. නමුත් ඇත්තටම අන්න මේක කරගෙන යනකොට, වැඩේපත් වෙනකොට නිදිමතක් තමයි එන්නේ, එපා වීමක් තමයි එන්නේ, කම්මැලිකමක් තමයි එන්නේ. නිකන් කෙලින් ඉන්න බැරි තරමට වෙහෙසක් නිදිමතක් තමයි එන්නේ. ඉතින් ඒක තමයි හරිම වැඩේ. මොකද අන්න මේ නැවත නැවත කරන එක දැකලාම එපා වෙනවා. ඒ පුන පුනා යන වැඩේ දැකලාම එපා වෙනවා. ඉතින් බලනවා මොකක් හරි අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න පුළුවන්ද, අලුතෙන් දෙයක් ගොනු කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මොකක් හරි පොඩි දෙයක් හරි අල්ලගෙන ඉතින් ලොකු කතාවක් ගොතනවා. කතාවක් ගොතලා කල්පනා කරනවා, ඔන්න මෙන්න මේ වගේ සිදුවීමක් වුණා, බලන්න ඒක නිසා වෙච්ච දේ කියලා ඔන්න ලොකු ලියවිල්ලක් ලියනවා. ඊට පස්සේ දවස් දෙක තුනකින් ආපහු කල්පනා කරනවා, අන්න කලින් එක නම් මම බැලුවේ එක පැත්තකින්, දැන් බලන්නේ මම අලුත් පැත්තකින්, මෙන්න මම අලුත් විදිහට බලනකොට මගේ අදහස කියලා ඔන්න තව එකක් ලියනවා. ඉතින් කවදාවත් ඕක බලන ආනති වෙනස් කරන්නත් පුළුවන් හැකියාවක් නැහැනේ, කෙලවරක් කරන්න හැකියාවක් නැහැනේ. කොච්චරනම් විදි වලට බලන්න පුළුවන්ද? ඊට පස්සේ ලියලත් කෙලවරක් කරන්න වෙන්නේ නැහැ. එතකොට ඉතින් කවදාවත් ඉවර වෙන ගමනක් නෙමේ තියෙන්නේ. නමුත් තේරුම් ගත යුතු තමයි මගේ මේ හිත විසින් මාව රවටලා තියෙනවා. මේ එකම සිදුවීම නොයෙකුත් ආකාරවලින් පෙන්නමින්, අලුත් අලුත් විදිහට පෙන්නමින්, මම නොයෙකුත් අන්තට්ටු පැළඳගෙන ඒක අරගෙන ඉස්සරහට ගිහිල්ලා ඔන්න අනින්න කටයුතු කරනවා කියලා අත්දකින්න පුළුවන්. ඉතින් ඔය කතාව තමයි තියෙන්නේ. ඉතින් එකම දේ බලනකොට නැවත නැවත එපා වෙනවා. නමුත් මොකද කරන්නේ, අපේ හිතෙන් මොකක් හරි කතන්දරයක් ගොතලා දීලා, මොකක් හරි අලුත් වැඩක් කරලා දීලා, අන්න ඉතින් අර පරණ පුරුදු ගොංකමට, පරණ පුරුදු වැඩේට දාන්න තමයි උත්සාහ කරන්නේ. අර කියනා වගේ අර මේ අර අනේ යම මැරුණා කිය කී ඉන්නා වගේ ඉන්දියාට මොකද අන්න ටික දවසෙන් කල්පනා කරනවා, ඊයේනේ මලේ පෙරේදානේ මලේ කියලා. අන්න ඉතින් වැඩේ අමතක වෙනවා, අර පරණ පුරුදු වැඩේට වැටෙනවා, පරණ පුරුදු ඒ චක්‍රයට වැටෙනවා. නමුත් තේරුම් ගත යුතු තමයි මෙහෙම වැඩක් කරන්න ගියාම තමයි ඔය ඉදිරිපත් වෙලා එන්නේ. ඔය යම් කිසි විදියක ජීවිතේ සාමාන්‍ය විදියට ගෙවාගෙන ඒව ඔස්සේ කටයුතු කරගෙන ඉන්නකොට ඔය විදිහේ දේවල් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒව ඔස්සේ මුලාවට පත් වෙලා ඉන්නකොට ඔය විදිහේ දේවල් ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් අන්න යම් විදියක මේ වැඩක් පුරුදු කරාම මෙන්න මේ නැවත නැවත කිරීම පෙනෙන්න ගත්තාම ඔය හිතෙන් එක එක යෝජනා ගලාගෙන එනවා. ඒ යෝජනා අපි අල්ලගත්තොත් ඉතින් එක එක දිසාවට අපි වැදගෙන යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. මොකද්ද? මෙන්න මේ උඩු හුලඟට අහුවෙච්ච කුරුල්ලෙක් ගැන කියනවා. උඩු හුලඟට අහුවෙච්ච පක්ෂියෙක් ගැන කියනවා. ඉතින් කියනවා මේකගේ ඔළුව එක පැත්තකට ඇදගෙන යනවා, කකුල් දෙක තව පැත්තකට ඇදගෙන යනවා, එක තට්ටක් එක පැත්තකට යනවා, තව තට්ටක් තව පැත්තකට යනවා, පිහාඩු ටික වෙනම පැත්තකට යනවා, අර උඩු හුලඟට අහුවෙලා. ඉතින් ඔය හිතෙත් තියෙන ඔන්න ඒ වගේ ගතියක්. ඉතින් එක එක පැතිවලට ඇද ඇද ඉන්නවා. දවසකට ගුණ වර්ණනා කරනවා, දවසකට දොසක් කියනවා. ඉතින් දොස් කියලා කල්පනා කරනවා, අයියෝ මම අපරාධි දොස් කිව්වේ. ඊට පස්සේ ගුණ වර්ණනා කරලා කල්පනා කරනවා, මෙච්චර ගුණ වර්ණනා කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ පුද්ගලයාගේ කියලා. ඔන්න ඔය විදිහේ කටයුත්තක් තමයි තියෙන්නේ. ඉතින් ඕක කරනවා කරනවා නැවත නැවත කරනවා, කවදාවත් එපා වෙන්නේ නැහැ. ඉතින් කෙනෙක් ඇවිල්ලා යම් කිසි විදිහක ගුණක් වර්ණනා කරනවා නම් පොඩ්ඩක් ඒකට සතුටු වෙනවනේ අපි සාමාන්‍යයෙන්. ඉතින් අපිත් සමහර වෙලාවට තේරෙනවා මේ බොරුවට කියන්නේ කියලා. නමුත් එහෙම තේරුණත් මොකද, හිතේ යම් කිසි පොඩි සතුටක් ඇති වෙනවා. ඒක ස්වභාවිකයි. ඉතින් මෙන්න මේ සතුටක් දකින්න, මේ විදිහේ ගුණ වර්ණනා කරනකොට යම් කිසි විදිහක සතුටක් අපිට ඇති වෙනවා. කොච්චර අපි වංක ස්වරූපිකින් දන්න තැනැත්තෙක් වුණත් අනේ යම් කිසි විදියක ඇවිල්ලා ගුණයක් කියනකොට සතුටක් ඇති වෙනවා. ඉතින් අපි මේක අල්ලගන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. නමුත් මෙන්න මේ ඇති වෙන සතුට පිටිපස්සේ තියෙනවා යම් කිසි රැවටීමක්. රැවටීමක් තියෙනවා. ඉතින් වෙලාවකට තමයි කිව්වෙත් ඉතින් බොරුවට වගේ තමයි. නමුත් ඉතින් ඇත්ත දෙයක්නේ කිව්වේ කියලා හිතෙනවා. අනේ ඉතින් ඒක පිළිබඳ සතුටක් වෙනවා. ඊළඟට බානිනකොටත් යම් කිසි විදියක කෙනෙක් ඇවිල්ලා බානිනකොට අන්න මොකද මේ බණින එක ගැන අපේ හිතේ දෝෂයක්, අගුණ කියන එක ගැන අපේ හිතේ දෝෂයක්, දුකක් අපිට ඇති වෙනවා. ඉතින් ඒකත් ඔන්න කල්පනා කරනවා, මොකද්ද බලන්නකෝ මට මෙහෙම කිව්වානේ, මේ තැනත් ඇවිල්ලා මේ විදිහට මෙච්චර මං උදව් පදව කරලා තියෙනවා කියලා ඔන්න අලුතෙන් කතන්දරයක් ගොතාගෙන යනවා. නමුත් අනේ දොස් කියන වෙලාවෙදිත් පොඩ්ඩක් බැලුවොත් මේ ඇති වෙන දුක පිටිපස්සේ මොකද්ද තියෙන සත්‍යතාවය කියලා, ওই කවදත් එන දුක් ගැනවිලි තමයි ඔය තියෙන්නේ. කවදත් අහන දුක් තමයි තියෙන්නේ, කවදත් අහන දෝෂ තමයි තියෙන්නේ, ඔය පුන පුනා අහන එකක් තමයි තියෙන්නේ. ඊළඟ ප්‍රශංසා කරත් ඔය ප්‍රශංසාවට අපි රැවටිලා ගියාට මොකද, ඕක පුන පුනා කරන දෙයක්, පුන පුනා ලැබෙන ප්‍රශංසාවක්. ඉතින් ඕක අල්ලගත්තාම අන්න අලුතෙන් අරමුණක් දියුණු වෙලා එනවා. නමුත් අපිට අන්න විවේකීව මේක දිහා බැලුවොත්, මෙන්න මේවා අල්ලගන්නේ නැතුව පොඩ්ඩක් බැලුවොත් තේරෙනවා මොකද්ද, මෙන්න මේ හැම දෙයක්ම නැවත නැවත වෙන දේවල්, නැවත නැවත වෙන දේවල් අපි අලුත් අලුත් විදිහට සකස ගන්නවා, අලුත් අරමුණු විදිහට සකස ගන්නවා. ඉතින් ඒ ඔස්සේ මුලාවටපත් වෙනවා, අලුත් ඉරියව්වක් ගන්නවා. ඇවිදින ඉරියව්ව කම්මැලි නම් අලුත් ඉරියව්වක් ගන්නවා. ඒ ඔස්සේ මුලාවටපත් වෙනවා. ඊළඟට යම්කිසි හිතට යම්කිසි අරමුණක් අහම, අපි හිතමු බයක් වගේ දෙයක් ඉදිරිපත් වෙලා අහම, මොකද කරන්නේ? අන්න ඒ බය මාරු කරන්න, බය අයින් කරන්න වෙන විදිහක අරමුණක් හිතට ගන්න හදනවා. එදිනෙදා ජීවිතයේ යම්කිසි අසනීපයක් ගැළපීලා ආවම අසනීපේ මාරු කරන්න වෙන මෙන්න මොනවා හරි ටිකක් ඔස්සේ මුලාවට පත්වෙන්න උත්සාහ කරනවා. පැනඩෝල් පෙත්තක් හරි අරගෙන මේ ඉක්මනට කෙලවර කරගන්න පුළුවන්ද කියලා බලනවා. ඉතින් ඇත්තරම මෙහෙම කිව්වාට මොකද අසනීප වුණ වෙලාවට ඕක ටිකක් අමාරුයි. ඉතින් අසනීප වුණ වෙලාවට අමාරුයි. ඉතින් අමාරුවෙන් නමුත් ඒ අසනීප එක්ක ඉඳියොත් මෙන්න මේ සතියම තමයි, මේ සිහිය කියන දේම තමයි අපිට වේදනානාසකයක් බවට පත්වෙන්නේ. අපි හිතමු උණ විකාරයක් තියෙනවා. ඒ තියෙන ආකාරයේ මේ හිත නිකන් ගොජ දම දම ගොජ දම දම යම් යම් දේවල් පිටිපස්සේ නැවත 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 ඇදීගෙන යන ආකාරය, ඒ නිකන් නිකන් අමුතු විදිහට එක එක තැන ගැවසෙමින් විඩාවට පත්වෙන ආකාරය, ඒ විඩාව අපිට අවශ්‍යතාවයක් තිබුණත් වළක්වන්න බැරුව ඒ නැම්මටම ඇදීගෙන යන ආකාරය දකින්න පුළුවන්. ඊළඟ කායික වේදනාවක් ආවොත් මේ වේදනාව හරියට යම් කිසි විදිහක අර ආයුධයකින් අල්ලනවා වගේ, එහෙම නැත්නම් අර සතෙක්ගේ ඒ අතකින් අල්ලනවා වගේ, ඒ පහුරු ගන්නවා වගේ ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ඉතින් ඒ ඇතිවීම නැතිවීම ආකාරය අපිට අදකින්න පුළුවන් වුණොත් මෙන්න මේ සිහියම තමයි අපිට වේදනානාශකයක් බවට පත් වෙන්නේ. නමුත් අපි මේ විදිහේ දේවල් වලින් ගොඩක් වෙලාවට මගහැරලා යනවා. අර විදිය උණ විකාරයක් අහම උණ විකාරයෙන් පලා යන උත්සාහ කරනවා. කවදානම් මම මෙන්න මේ අසනීපෙන් මිදිලා නැවත ආහාරයක් ගනීද, කවදානම් මම මේ තියෙන සකයේ තියෙන විඩාව නැති කර ගනීද කියලා අන්න ගොඩක් කලාවට නොයිකුත් බෙහෙත් ඔස්සේ උනන්දු වීමක් තමයි අපිට තියෙන්නේ. නමුත් අන්න ටිකෙන් ටික උත්සාහ කරොත් මෙන්න මේ අසනීපයකට මුහුණ දුන්නොත් පොඩක් මේ ආපු දුක දිහා නැවත නැවත බැලුවොත් ඒක පිටිපස්සේ නිවනේ ආකාර නිවනේ සලකුණු ගැබ්බෙලා තියෙනවා. නමුත් අපි ඒක අල්ලගෙන ඒක ඉක්මනට අහවර කරන්න, ඒකෙන් ඉක්මනට මිදිලා යන්න උත්සාහ කරොත් අපිට ඒ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් කිව්වාට ඉතින් අසනීපුනහම ටිකක් අමාරුයි. නමුත් බලන්න පොඩ්ඩක් එක දවසක් දෙකක් හරි පොඩ්ඩක් මේ වේදනානාශක ගන්නේ නැතුව මේ පස්පංගුව එකකින් යැපිලා වගේ කල්ගත කරන්න පුළුවන්ද? එතකොට එන විඩාව පීඩාව අර වැඩ කටයුතු පොඩ්ඩක් අයින් කරලා තමන්ගේ පැනඩෝල් බීලා එදිනෙදා වැඩ කටයුතු වල දෙන්නේ නැතුව පොඩක් ඒ වැඩ කටයුතු වලින් විවේකයක් අරගෙන පුළුවන්ද මට මේ විඩාවත් එක්ක කල්ගත කරන්න කියලා බැලුවොත් අමුතුම විදිහේ පුහුණුවක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාගේ අසනීප වෙලාවක මෙන්න මේ පුහුණුවේ අමුතුම වර්ධනයක්, මේ සතිමත් බව පුහුණුවේ අමුතුම වර්ධනයක් අපි නැති කරගන්න පුළුවන්. අර විදිහට දුක් රැසක් ගෙවල ඉවර කරන්න අවස්ථාවක් තමයි ඔය අසනීපයක් කියන්නේ. නමුත් අපි ඒකට මුහුණ දෙන්න කැමති නැහැ. අර මෙහෙට ඇවිල්ලා ඇස් දෙක වහගෙන ඉන්න බැරුව වගේ තමයි, ඇස් දෙක වහගෙන වාඩි වෙන්න බැරුව වගේ තමයි. ඉතින් අර අසනීපෙන් පලා යන ආකාරයක් අපිට තියෙනවා. ඒ විදිහ දෙයක් දකින්න පුළුවන්. නමුත් අන්න අපි පොඩ පොඩ උත්සාහ කරොත් මෙන්න මේ අසනීපෙත් එක්ක ඉන්න. ඔය වේදනානාශක කියන්නේ මාර පාක්ෂික දේවල්. ඒ වෙනුවට අන්න බුදුරජාණන් වහන්සේගේ වේදනානාශකේ අපිට පාවිච්චි කරගන්න පුළුවන්ද කියලා දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ විදිහට එන නොයෙකුත් දේවල් ඔස්සේ මුලාවටපත් වෙන්නේ නැතුව මෙන්න මේ දේවල් අපි යම් කිසි විදිහක සිහියෙන් බලාගෙන ඉන්න ආකාරයක්, සිහියෙන් මේ පිළිබඳ අත්දකින්න ආකාරයක් තමයි ඉදිරිපත් වෙලා එන්නේ. ඉතින් අපි හිතන නොයෙකුත් දේවල් අල්ලා ගැනීම තමයි මට සුභ සිද්ධිය සලකන්නේ. නොයෙකුත් මම මේ ඉගෙනගෙන තියෙන දේවල්, මම මේ යම් කිසි විදිහක රැස් කරගත දේවල් තමයි මට වටින්නේ කියලා තමයි හිතෙන්නේ. නමුත් ඔය අල්ලගෙන තියෙන දේවල් ඔක්කොම අතෑරපු දවසට, අඩුම ගානේ සාපේක්ෂ අතෑරීමකට ලක් කරගත දවසට මේ තැන අතට තේරෙනවා මොකද්ද? අන්න මගේ නිර්මාණශීලීත්වය දැන් තමයි හරියටම වර්ධනය වෙලා එන්නේ. මගේ දැනුම දැන් තමයි හරියටම වර්ධනය වෙලා එන්නේ. අල්ලගෙන ඉඳීම තුලින් නෙමෙයි, ඒ වෙනුවට අතහැරීම තුලින්. ඉතින් ඕක හොඳ විදිහක කියන්න පුළුවන්. මොකද්ද? යම් කිසි විදිහක කසාදයක් බඳින්න කලින් අන්න මේ ලෝකේ ඉන්න සියලුම කාන්තාවෝ පිරිමි කෙනෙක්ට නම් අන්න විවෘතව තියෙනවා. ඊළඟ කාන්තාවකට නම් සියලුම පුරුෂයෝ විවෘතව තියෙනවා. නමුත් අන්න බැඳගත්ත ගමන් මොකද වෙන්නේ? එකකට කොටු වෙනවා. එතකොට අර යම් කිසි විදිහක අනන්තාකාරයකින් තියුණ අවස්ථාව අන්න කොටු වෙලා යනවා. ඉතින් අරමුණක් අල්ලගත්තත් ඔය වගේ තමයි. කසාදයක් බැඳගත්තා වගේ තමයි. මොකද්ද? එකක් අල්ලගත්ත ගමන් අනිත් ඉතුරු සියල්ලම ප්‍රතික්ෂේප කරා වෙනවා. මොකක් තුලින්ද? අල්ල ගැනීම තුලින්. අපේ හිතේ එහෙම අදහසක් නැති වුණත් අනිත් ඉබේම ප්‍රතික්‍රියා ප්‍රතික්ෂේප වෙලා එනවා. මොකක්ද එකක් අල්ල ගැනීම තුළින්. තොට එකක්වත් අල්ල නැතුව ඉන්ඩියොත් අර පොසිබිලිටිය එක අර පොටෙන්ශල් එක එහෙම තියෙනවා. අර මුළු ලෝකෙම දේවල්වලට උරුමක් කාරයෙක් වෙලා ඉන්න තිවුණ අපි අන එක රූපයක් අල්ල ගැලීම තුළින් හිරවීමකට ලක්වෙන. ඉතින් ඒ අල්ල ගැනීම අඩුවෙන් අඩුවෙන්න්න තමන්ගේ ජීවිතයේ යම් කිසි නිර්මාණ ශීලි ගතියක් තමන්ගේ ජීවිතයේ යම් කිසි දැනුමක් යම් කිසි අවශ්‍ය විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන් ඥානයක් ගැලපිලා එනවා කියලා අත්දකින්න පුළුවන්. අර විදිහේ අල්ල ගැනීමක් තුළින් නෙමෙයි අතහැරීමක් තුළින්. අතහැරීම තුළින් අන්න සියල්ලම අපිට අවශ්‍ය විදිහක ඉදිරිපත් වෙලා එනවා. අර විදිහට එකක් අල්ල ගත්තොත් මොකද වෙන්නේ? අනිත් ටික ප්‍රතික්ෂේප කරා වෙනවා. ඉතින් අපි මේක කරනකොට මොකද කරන්නේ? එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද අල්ල ගැනීම තුළින් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බලනවා සියලු දේම අල්ල ගන්න ඇතු ඉන්න පුළුවන්ද? ඇල්ලපු දෙයක් වුණත් ඒ පිළිබඳ සිහිය පීටව ගන්න පුළුවන්ද කියලා බලනවා. එහෙම බැලුවොත් තේරෙනවා අන්න අනිත් දේවල් ප්‍රතික්ෂේප වෙන්නේ නැතිකොට අපිට මේ ලෝකේ අපිට මේ ඉන්ද්‍රියන්ගෙන් තියෙන දැනුම් සම්භාරය අසීමිතයි. අසීමිත දැනුම් සම්භාරයක් තියෙනවා. නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කළා අන්න එකක් හොඳයි කියලා අල්ල ගැනීමක් තමයි තියෙන්නේ. ඒක අල්ල ගත්ත ගමන් මොකද වෙන්නේ? අනිත් දැනුම පස්ස දොරෙන්ම නික්මිලා යනවා. අනිත් දැනුම දුනිම්ම නික්මිලා යනවා. ඒ වෙනුවට අන්න අර විදිහේ අතහැරීමක් පුරුදු කරන කෙනෙක්ට තේරෙනවා තමන්ගේ ජීවිතයේ ලොකු පරිවර්තනයක්. තමන්ගේ ජීවිතයේ කලින් නොදැක්ක නිර්මාණශීලී ගති, තමන්ගේ ජීවිතයේ කලින් නොදැක්ක හැකියාවල් මට තියෙනවා කියලා අත්දකින්න පුළුවන්. ඒ විදිහ අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් ළඟ ඉඳියත් අපිට ගොඩක් දුරට ලොකු සැනසීමක් තියෙනවා. සැනසීමක් තියෙනවා, සහනයක් තියෙනවා. එමුකුත් විශේෂයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේ කෙනෙක් නිකන් ආශ්‍රය කරත්, ඒ තැනැත්තා ඉන්න තැනකට ගිහිල්ලා පොඩ්ඩක් කල්ගත කරත් ගොඩක් වෙලාවට මේ හිතට නැගෙන්නේ යම්කිසි ප්‍රීතිමත් යම්කිසි සැනසීම් සහගත හැඟීමක් තමයි හිතට නැගෙන්නේ. අර වටපිටාවේ තියෙන අවුරයකම කතා කරනවා, වටපිටාවේ තියෙන එනර්ජි එකම කතා කරනවා. ඒක විශේෂයෙන් වචනවලින් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. අර විදිහට අතහැරීමක් පුරුදු කරපු කෙනෙක් ආසන්නේ මේ වටපිටාවේ ඉන්න ඉන්දිය පමණින්ම වුණත් අපිට යම්කිසි සැනසීමක් අදකින්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ සඳහන් වෙන සමහර කෙනෙක් මේ රූපේ දැකලා පමණින්ම, ඒ වටපිටාවට යාම පමණින්ම, මෙන්න මේ බුද්ධ කියන වචනේ ඇසීම පමණින්ම අන්න සද්ධාව පිහිටව ගන්නවා. කකුල් දෙක ඉස්සරහා බොහෝම සතුටෙන් සතුටු කඳුළු අගුරවමින් බිම වැටෙනවා. මොකද්ද? අන්න අර රූපේ විතරයි දැක්කේ. මේ වටපිටාවේ තියෙන එනර්ජි එක විතරයි දැක්කේ. අන්නේ දැකීම පමණක් තුළින්ම ලොකු ප්‍රීතියක්, ලොකු සැනසීමක් තමන්ගේ හිතට ළඟා වෙලා එනවා කියලා මෙතනත් අත්දකිනවා. ඉතින් සමහර කෙනෙක් බුදු පිළිමයක් ගාවට ගිය පමණිනුත් ඒක දැනෙනවා. ඒක දැනෙනවා. අර විදිහට නිහඬ පණිවිඩයක් ගලාගෙන එනවා. ඉතින් ඒක අපිට දක්නට ලැබෙන්නේ අන්න අතහැරීම තුළින් ළඟා වෙන සැනසීමක්. ඊළඟ ඕකෙම අනිත් පැත්ත තියෙනවා. කියන්නත් නිකන් බොහොම තනගාටි, ඔය දරණුවට එක එක දේවල් අල්ලගෙන ඒවා ඔස්සේ නැවත නැවත දඟලන කට්ටිය ළඟට ගියත් ඉතින් ගොඩක් දුරට හිතට අමාරුවක් තමයි දිනු වෙලා එන්නේ. හිතට ආතතියක් තමයි දිනු වෙලා එන්නේ. ඉතින් යම් කිසි දෙයක් ගනුදෙනු කිරීමක් කරන්න ගියත්, යම් කිසි විදියක වචනයක් දෙකක් කතා කරන්න ගියත් අන්න අර තිය තැනත්තගේ තියෙන නෙගටිව් ගතිය, ඒ තියෙන ආතතිය මේ ළඟ ඉන්න මනුස්සයටත් ගලාගෙන එනවා. ඉතින් ගොඩක් වෙලාවට නිකන් හම්බෙලා කතා කරලා ආවත් ගොඩක් දුරට ආතතියක් සහිතව තමයි එන්නේ. ඉතින් අර අර තුවාලයක් රෙඩක් තියාගෙන, තුවාලයක් තියාගෙන, කුෂ්ඨයක් තියාගෙන ඒක හැමෝටම බෙද බෙද ඉන්න කට්ටිය වගේ. ඉතින් කට්ටිය වගේ ඉතින් ළඟටවත් යන්න නොලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කළ යුත්තේ. මිළඟට ඇසටවත් දකින්න නොලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කළ යුත්තේ. මොකද්ද? මම ළඟට ගිය පමණින්, ඇහැට දැකීම පමණින්, වචනයක් කතා කිරීම පමණින් ලොකු නෙගටිව් එනර්ජි එකක් අපි තුලටත් ගලාගෙන එනවා. අර අල්ල ගැනීමේ දැඩි බව, ඒ අල්ල ගැනීමේ තද බව අපිට ඒ වචන ප්‍රකාශ නොකරත් වටපිටාවෙන් හැංගිලා එනවා. ඉතින් ඒ වගේ කට්ටියගෙන් පමණට පුළුවන් පමණ ඈත් වෙලා අන්න අර විවේකීව සැහැල්ලුවෙන් අතහැරීම පුරුදු කරන කෙනෙක් ළඟට ගිහිල්ලා ඉඳියොත් අන්න ඒ තැනැත්තා ළඟට යාම පමණින්ම අපිට සැනසීමක්, සතුටක් හිතේ ඇති කරගන්න පුළුවන්. ඉතින් ඕකම තමයි ඔය සතිය කියන්නේ. සතිය කියන්නේ ඔය කියන කතාවම තමයි. ඉතින් අර වගේ කෙනෙක් ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඉඳියත් මම හිතන්නේ ගොඩක් දුරට සතිමත් බව පිළිබඳ හැඟීමක් කෙනෙක්ට එනවා. කෙනෙක්ට එනවා. ඉතින් අපි ඒ කියන්නේ දැන් බුදුර කෙනෙක් වගේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඉඳියත් නැත්තම් ඒ විදිහේ ප්‍රතිපදාව ගොඩක් ඉදිරියට වඩපු කෙනෙක් ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඉඳියත් අන්න මොකද්ද යම්කිසි සැනසීමක් යම්කිසි සැහැල්ලුවක් දකින්න පුළුවන් අර ඒ තැනත්තගේ අතහැරීම තුළින්. ඉතින් අපිට විට එක දක්නට ලැබෙනවා අන කෙනෙක් බොහොම උනන්දුවෙන් මේ විදිහට හොයාගෙන ඇවිල්ලා ටිකක් කාලයක් ගත කරන්න. මේ තැනත්තගේ අවශ්‍යතාවයක් නැහැ. මේ තැනත්තට යම්කිසි කියන දෙයක් නැහැ. නමුත් හොයාගෙන ඇවිල්ලා අන්න වටපිටාවේ ගැවසෙමින් ඉන්නවා. වටපිටාවේ ගැවසෙමින් ඉන්නවා. එහෙම විවිධ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා සමහර වෙලාවට කෙනෙක් හොයාගෙන ඇවිල්ලා මේ පැවිදි පිරිසත් ඒ අලුතෙන් පැවිදි වෙච්ච කට්ටිය මේ ප්‍රතිපදාව නැවත නැවත පුරන කට්ටිය ඉතින් ගැවසිලා යනවා. ගැවසිලා වෙලාවක් වෙන් කරගෙන වෙලාව ගෙවලා යනවා. ඉතින් කිහිප දෙනෙක් සමහර විට එකතු වෙලා එනවා. ඇවිල්ලා වටපිටාවේ නිකන් ඔහේ ගැවසි ගැවසි ඉන්නවා. මුකුත් කියන්න දෙයක්වත් නැහැ. ඉතින් ගැවසීම් පමණින්ම අන සැහැල්ලුවක් උදා වෙලා එනවා. ඉතින් ඔය අචාන්චා හාමුදුරුවෝ ගැන යම් කිසි පොතක සඳහනක් තියෙනවා. ඒ බැටහිර කෙනෙක් ලියපු පොතක සඳහනක් තියෙනවා. මොකද ඒ ස්වාමීන් වහන්සේ ඒ පොත ලියපු හාමුදුරුවෝ ගොඩක් වෙහෙසෙන් තමයි ඉන්නේ. පැවිද්ද කරාට මොකද පැවිදි ජොබ් එක බොහොම අමාරුවෙන් තමයි කරගෙන ඉන්නේ. බොහොම වෙහෙසකින් තමයි කරගෙන ඉන්නේ. ඉතින් වෙහෙස දරන්න බැරි වෙන වෙලාවට අර විදියට භාවනා කරලා 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 බොහොම අපහසුතාවයක් වර්ධනය වෙලා එන වෙලාවට හිතේ සැනසීමක් නැති වෙලාවට ඉතින් මොකද කරන්නේ අර නායක ස්වාමීන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පොඩ්ඩක් වාඩි වෙනවා. ඒ පිරිස පිටිපස්සෙන් වාඩි වෙනවා. ඉතින් කියනවා මේ ගොඩක් වෙලාවට යම් කිසි කෙනෙක් එක්ක කතා බහක් යම් කිසි පිරිසක් එක්ක කතා බහ කරමින් තමයි මේ ස්වාමීන් වහන්සේ ඉන්නේ. ඉතින් ගිහිල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා වාඩි වෙනවා. ඉතින් කියනවා වාඩි වෙලා යට සුළු වේලාවක් යනකොට අර කරන කතා බහට ඒ වටපිටාවේ තියෙන එනර්ජි එකට පොඩ්ඩක් ප්ලග් වෙලා ඉන්නකොට දන්නේම නැතුව අර හිතේ තියෙන වෙහෙස පීඩාව දුක දුරස්සලා යනවා කියලා මෙන්න මේ තමුන්ගේ අත්දැකීම අර විදිහට පොතකට නගලා තියෙනවා. අර විදිහට වචනෙට නගලා තියෙනවා. මෙන්න මේ විදිහේ වචන ප්‍රකාශ නොකරත් අර ගිහිල්ලා වාඩි වීම මාත්‍රයෙන්ම කොයි විදිහේ සැනසීමක් හිතකට ළඟා වෙලා එනවද කියලා දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිපදාවක් වඩන පිරිසක් විදිහට මේ සතිමත් බව පුහුණු කරන පිරිසක් විදිහට අපිටත් මෙන්න මේ විදිහේ නිහඬ පණිවිඩයක් තමයි දෙන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔබ වචනෙන් කට්ටියට කියලා දෙන්න ගියාට ඔක අහන්නෙත් නැහැ. එහෙම කියලා දෙන යන්නත් එපා. ඒ වෙනුවට විවේකීව තමන්ගේ චරිතෙන් තමන්ගේ කටයුතු වලින් පෙන්වන්න මෙන්න මේ අත්හැරීම කියන එක. මෙන්න නොයෙකුත් දේවල් අල්ලගෙන වෙලාවකට අඬන්නත් වෙලාවකට හිනා වෙන්නත් යන්නේ නැතුව තමන් ආදර්ශයක් පෙන්වන්න කොයි දේ ආවත් විවේකීව ඒකට මුහුණ දෙන්න හැකියාවක් මට තියෙනවා. ඒ විදිහේ ශක්තියක් මට තියෙනවා. අනේ විදිහේ ශක්තියක් පෙන්වීම තුළින්ම නිහඬ පණිවිඩයක් වටපිටාවට යනවා. වටපිටාවේ පිරිසටත් සැනසීමක් දැනෙනවා මේ තැනත්තා ඉන්න තැනක යම් කිසි කාලයක් ගත කිරීම තුළින්. ඉතින් එවැනි වූයේ සැනසීමක් ළඟා කර ගැනීම සඳහා එවැනි වූයේ අර පුන පුනා කිරීමෙන් අත්මිදීම සඳහා මෙම ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස, උපදේශ සත්‍යමත් වීමේ උපදෙස් ලබා දෙන්න කලින් ධර්මදේශනාව සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුවක් අහන්න අවසරයිද?
අහන්න අහන්න. ධර්මදේශනා ප්‍රශ්න තියෙනවා නම් කමට අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒකනේ අපි මේ කරන්නේ මේ වැඩසටහන.
එහෙමයි ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේ ධර්මදේශනාවේදී කිව්වා මේ දැන් අපි සත්‍යමත් වීමේදී එකම දේ අපිට හිත මවල පෙන්නවා, එකම දේ වෙනස් කර කර පෙන්නවා කියලා. මම හිතාගෙන හිටියේ අපිට සත්‍යමත් බව නිසා මේ එකම තියෙන දේ වෙන වෙන තලවලින් පේනවා කියලා. ඒක ඇත්තටම සත්‍යමත් බව නිසා එහෙම වෙන දෙයක්ද, එහෙම නැත්නම් හිතේ තියෙන මායාවක්ද කියන ගැටලුව ඇති වුණා ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොහොම පිංසොන්.
හොඳයි. එතකොට ඔය කියන්නේ කතන්දර දෙකක්. ඔය කියන්නේ මම කියන උත්සාහ කරේ එක දෙයක්, ඔය කියන්නේ එකක්. දැන් අපි හිතමු දැන් හුස්ම අල්ලගෙන අපි බලනවා, එක අරමුණක් අල්ලගෙන බලනවා. සාමාන්‍ය මොකක්ද අපේ අදහස? එකම අරමුණක් අල්ලගෙන මේක කරවිල වෙනකම් බලන තමයි යන්නේ. එතකොට ඕකේ නොයෙකුත් ආකාර පෙනෙනවා, නොයෙකුත් පැතිකඩ පෙනෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ අරමුණක ආකාර 11ක් තියෙනවා කියලා. 11ක් ගැන හැර දක්වනවා. ඔය විදිහට ති එකොලෑ කරන්දර ආපු කට්ටි මොකද කරන්න එකොලහෙන් අන්න එකක් දැක්කා දෙකක් දැක්කා කිය කිය ටික්කරගර ඉන්න එක තමයි කරන්න. නමුත් ඇත්තටම මේ එන ආකාරය මිසක් හොයාගෙන ගිහිල්ල බලන අදහසක් අපේ නෑ. එතකොට යම් කිසි පෙන්න ආකාරයක් තියෙනවා එක බලන්න පුළුවන්. වෙටක ශරීර ඇතුළෙන් හුස්ම පේනවා, විටක ශරීරයේ පිටින් බිල්ඩිමේ හා කෙරෝලේ තියෙනවා වගේ හුස්ම පේනවා. තව විටක මේක බොහොම ප්‍රණීත විදිහට පේනවා, විට එක බලන්න බැරි විදිහට අප්‍රසන්න විදිහට මේ හුස්ම පේනවා. ඔන්න විදිහට ඔය එකම අරමුණේ විවිධ ආකාර තියෙනවා. එතකොට අපේ උත්සාහය තමයි එක අරමුණක් අල්ලගෙන බැඳගෙන ඒක නැවත 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 විවිධ විවිධ ආකාර මේ එකම අරමුණේ විවිධ ආකාර පෙනෙනකන් එකම දේ නැවත නැවත බැලීමක් තමයි කරන්නේ. එතකොට එහෙම බැලීමේදී මොකද වෙන්නේ? අනිවාර්යෙන් මේ අරමුණ නැති වෙලා යනවා, අරමුණ එපා වෙලා යනවා, ගොඩක් වෙලාවට උස්ම දිය වෙලා යනවා. මෙන්න මේ විවිධ ආකාර බැලීම තුලින් අන්න එකක් අල්ලගත්තා, ඒක නැවත නැවත බැලුවා, ඒ බැලීම තුලින් ඒක දුරස් වෙලා ගියා, ඒක නැති වෙලා ගියා. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගේ. එකක් අල්ලලා දෙනවා, ඒක අල්ලලා දුන්නාම ඒක නැවත නැවත බලනකොට ඒකේ නොයිකුත් ආනති බලනකොට නොයිකුත් කෝණ බලනකොට මොකද වෙන්නේ? ටික වෙලාවකින් ඔය අරමුණ වෙනස් වෙලා ගිහිල්ලා නැති වෙලා යනවා, අර බැලීමේ හේතු මාත්‍රයෙන්. නමුත් අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දක්වන කතාවක් තමයි මම අර ඒ වෙලාවෙ කියන්න උත්සාහ කරේ. ඒ කියන්නේ යම් කිසි විදියක අලුත් සිතුවිල්ලක් එන ඕක විවිධාකාරයෙන් බලන වෙනකොට මොකද කරන්නේ? ඕක ඔස්සේ මුලාවට පත් වෙලා ගිහිල්ලා මොකක් හරි වැඩක් කරනවා. එකම දේ මත පදනම් වෙලා යම් කිසි අදහසක් ආපු එකක් පස්සේ ලෝගන යනවා. ඊළඟට තව අදහසක් එනවා තව ටිකකින්. ඊට පස්සේ ඒක පස්සේ ලෝගන යනවා. ඉතින් ඕකයි අරකයි අතර ලොකු වෙනසක් තියෙනවානේ. ඕක තමයි සංසාර ගමන. පුන පුනා කරන වැඩේ ඕක තමයි. ඒ වෙනුවට අන්න අරමුණක් අල්ලගෙන ඒකෙම පැතිකඩ බලනවා කියන්නේ නොයෙකුත් අදහස් උදහස් එද්දී ඒ අරමුණේම ඉන්නවා කියන්නේ. නොයෙකුත් වටපිටාවේ පේන දේවල් එක්ක, එහෙම නැත්නම් වටපිටාවෙන් ඇහෙන දේවල් එක්ක අර මුල් අරමුණේම නැවත නැවත ඉන්නවා කියන්නේ එකම අරමුණක් කරවිල වෙනකම් බලන එකක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? ගොඩක් වෙලාවට නොයෙකුත් දේවල් වල මුලාවටපත් වෙනවා. එක හිතවිල්ලක ඔන්න ටිකක් වෙලා ඉන්නවා, තව හිතවිල්ලක තව ඉන්නවා. වාඩි වෙලා ඉඳියොත් හොඳයි කියලා ඉන්නවා, වාඩි වෙලා ඉන්නවා. නැගිට්ටොත් හොඳයි කියනවා, නැගිට්ටිනවා. ඊට පස්සේ ඇවිදින්න ගියොත් හොඳයි කියනවා, ඇවිදිනවා. උඩ තට්ටුවට ගියොත් හොඳයි කියනවා, උඩ තට්ටුවට යනවා. පාරට ගියොත් හොඳයි කියනවා, පාරට යනවා. ওই කතාව වෙනස්නේ. එහෙමනේ අපි කියන්නේ අන්න වාඩි වෙලා ඉන්නවනේ, වාඩි වෙලාම ඉන්නකො පුළුවන් තරම් වෙලාව. ඇවිදිනවනේ, ඇවිදගෙනම ඉන්නකො පුළුවන් තරම් වෙලාව. අන්න එහෙම ගත්තොත් මේ එපා වීම තමයි එහා පැත්තේ තියෙන්නේ. ඒ පාවීම දකින්න නැතුව අපි මොකද කරන්නේ? අරමුණු මාරු කරනවා. ඉතින් අරමුණු මාරු කිරීමයි එකම අරමුණක වැඩි වේලාවක් පැවැත්වීමයි කියන්නේ ಜಾති දෙකක්.
පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පින් ඔබ වහන්සේට. මම හිතන්නේ අදත් ගෞරවනීය හොමගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් ඉදිරිපත් කළා. අපි හැම දිනාටම මේ පුන පුනා එකම දේ නැවත නැවත කරන දේ සම්බන්ධයෙන් සහ මේ අපි ජීවත් වෙනකොට එකම දේ අරමුණු මාරු කරමින් කොහොමද මේ අපිවම රවට්ට ගන්න කියන කාරණය ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව විග්‍රහ කරා. හරියට මේ බල්ලෙක් බුරලා බුරලා නිකම්ම මැරලා යනවා වගේ තමයි අපේ ජීවිතේ කියන එක. එහෙම එකම දේ විවිධ අරමුණු මාරු කරමින් කරන එක වෙනස් කරගන්න අපිට මේ සතිමත් වෙන්නේ කොහොමද කියන කාරණේ ස්වාමීන් වහන්සේ හොඳින් පැහැදිලි කරා. ඒ වගේම මේ සතිමත් වීමේදී අපිට එකම දේ කරනකොට දැනෙන කම්මැලි කමට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. හරියට මේ වේදනා සත්‍ය කියන වේදනා නාශකයේ යොදාගෙන කොහොමද වේදනාව සමනය කරගන්න උත්සාහ කරන්න පුළුවන් කියන කාරණේ පැහැදිලි කරා. ඒ වගේම අරමුණු සියල්ල අතුරින් එකක් අල්ලා ගැනීම වෙනුවට අත්හැරීම තුළින් සැනසීමක් සහනයක් කොහොමද ලබා ගන්න කියන කාරණයක් පැහැදිලි කරා. ඒ වගේම අවසාන වශයෙන් වහන්සේ දේශනා කරා සියල්ල අල්ලගෙන ආතතියෙන් ඉන්න කෙනෙක් ළඟට ගියත් අපිට ආතතියක් ඇති වෙන සුළු ගතියක් තියෙන පුළුවන්. ඒ වගේම සියල්ල අතහැරලා සතිමත් වෙන කෙනෙක්වට ගියත් ඒ කෙනෙක් ළඟින් හිටියත් අපිට සැනසීමක් උදා වෙන ස්වභාවයක් තියෙන බවත් ස්වාමින් වහන්සේ හොඳින් පැහැදිලි කරා. මම හිතන්නේ හැම දිනාටම පැහැදිලි වෙන්න ඇති. බොහොමත්ම පින් ඔබ වහන්සේට ඒ ධර්ම දේශනාවට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ආධුනික පිරිසගේ සත්‍යමත් බව වැඩිම සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙන සකස් කළ තියෙන උපදෙස් පත්‍රිකා මම දැන් ෂෙයා කරන්නම් හැම දිනාටම බලා ගන්න. මම හිතන්නේ හැම දිනාටම තේනවා ඇති. මං හැමදාමත් කියනවා වගේ මේ සත්‍ය කියන එක කිසිම ආගමකට, ජාතියකට, දේශ සීමා, දේශපාලන මේ ඕනම කිසිම සීමාවක් නැතුව මනුෂ්‍යත්වය ලැබපු ඕනම කෙනෙක්ට ලැබෙන මානව හිමිකමක් විදියට සලකලා ඕනම කෙනෙක්ට කරගෙන යන්න පුළුවන් දෙයක්. අපිට ඇවිදින්න සහ ඉඳගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට, මනුස්සෙක්ට කරන්න පුළුවන්. මං විශ්වාස කරනවා මේ වෙලාව මේ වැඩසටහන සම්බන්ධ වෙන හැම කෙනෙක්ටම ඉඳ ගැනීම සහ ඇවිදීම කරන්න පුළුවන් කියලා. ඒක නිසා මේක කරන්න හැකි සංඥාවක් ඇති කරගෙන පුළුවන් තරම් මේ වෙනුවෙන් දිනපතා පොඩි වෙලාවක් මේ වෙනුවෙන් වෙන් කරන එක විතරයි කරන්න තියෙන. ඉතින් එහෙම වෙලාවක් වෙන් කළා මේක කරන්න උත්සාහ කරන්න කියලා හැම දිනාටම ගෞරවෙන් මතක් කරලා සිටිනවා. උපදේශ පත්‍රිකාවේ තියෙන කරුණු පහ මතක් කරොත් එහෙම පළවෙනියටම තියෙන ඇත්තම සතිමත් බව වැඩිම සම්බන්ධයෙන් දිසන වනයේ විසින් සකස් කළ තියෙන සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීමේ වීඩියෝස් වල ලින්ක්ස් මම දැන් මික්සලාර් එකේ සහ සූම් එකේ දෙකටම ෂෙයා කරා. මේ උපදෙස් පත්‍රිකාව සම්බන්ධ වෙලා ඉන්න අයට එකෙන් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ අද අලුතෙන් ඉන්න කෙනෙක් හරි, මේ මතකය අලුත් කරගන්න ඕන කෙනෙක් හරි ඉන්නවා නම් ඒ වීඩියෝ ලින්ක්ස් වලට ගිහිල්ලා ඒ මූලික උපදෙස් ලබා ගන්න. ඒ මූලික උපදෙස් ලබාගෙන දෙවැනි කාරණේ විදිහට තියෙන්නේ මේ දිනපතාම යම් වෙලාවක් විනාඩි 15ක් හරි විනාඩි 20ක් හරි පුළුවන් වෙලාවක් මේ සඳහා වෙන් කළා දිනපතා මේක සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීම පුහුණු කරන්න. එහෙම පැය දෙකක් විතර එනකම් පුහුණු කරාට පස්සේ දින කිහිපයක් ඒ තමන්ට දැනෙන අත්දැකීම් පුළුවන් තමන්ට තේරෙන පුළුවන් විදිහට මේ ලියන්න. ඒ ලියන අත්දැකීම් වார்த்தාවට තමයි අපි කමටහන් වார்த்தාව කියලා කියන්නේ. ඒ ලියපු වார்த்தාව අපි මේ මේ වැඩසටහනට යොමු කරන්න පුළුවන් Google ෆෝරමය සහ ඊමේල් ලිපිනය සඳහන් කරලා තියෙනවා ඒ උපදෙස් පත්‍රිකාවේ. ඒකට යොමු කරන්න යොමු කරා. එහෙම යොමු කරන වார்த்தාවන් මේ මේ වැඩසටහනේ ධර්ම දේශනාවෙන් පස්සේ අපි සාකච්ඡාවට අරගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ සඳහා සුදුසු උපදෙස් ලබා දෙනවා. ඒක නිසා මේ දිගටම මේ සතිමත් ඉඳ ගැනීම සහ සතිමත් ඇවිදීම කරන ගමන් හැම ඉරිදාම මේ පැවැත්වෙන මේ වැඩසටහනට හැකි පරිදි සම්බන්ධ වෙන්න කියලා හැම දිනාට මතක් කරනවා. එතකොට ඒ අදාළ උපදෙස් ස්වාමීන් වහන්සේගෙන් ලබාගෙන මේ වැඩසටහන දිගටම මේ සතිමත් බව වැඩිම දිගටම කරගෙන යන්න පුළුවන් කියලා හැම දිනාටම මතක් කර සිටිනවා. ඒක තමයි ඒක තමයි උපදෙස් විදියට දෙන්න තියෙන්නේ. මම දැන් අපි නදීප් මහත්මයාට ආරාධනා කරනවා අපි වෙත ඉදිරිපත් දැනට ඉදිරිපත් කරලා තියෙන කමඨහන් වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒ වෙනුවෙන් සුදුසු උපදෙස් ලබා ගන්න කටයුතු කරමු කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් තාමත් මේ සාගර ස්වාමීන් වහන්සේ නම් සම්බන්ධ වෙලා නැහැ. මම පොඩි මතක් කිරීමක් කරේ.
හොඳයි, අපි එමුණු ඉදිරියට යන්න.
බොහොමත්ම පින් රාජිකා, අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ කිය.
අද දවසේ ස්වාමීන් වහන්සේ අපිට වාර්තා තුනක් ලැබී තිබෙනවා. ඉන් පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට ස්වාමීන් වහන්සේගේ අවසරය ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ පළවෙනි වාර්තාව ඉංග්‍රීසි වලින් ලියලා තියෙන එක ඉට් ඉස් රාදර් ස්ටේට්මන්ට් එඩිට් ඉට් අවුට් ප්ලීස්. Have been practicing mindfulness in general life and also the mindful sitting once a day for 1 hour for past couple of years. That's all, Swami Mahansa. There's no question been asked.
Okay, that's the end of the report.
Yes, Swami Mahansa.
Okay, so when it comes to mindfulness, we try to fix it to our daily routine. Let's say at least like 30 minutes, 1 hour daily, we try to practice. We try to include into our daily routine and do it again and again. So this person is saying that the past few years, he or she has been practicing mindfulness for a long time. So if you can also report the changes in your life due to this practice, let's say when you started, how your mentality, how your happiness of life, the idea of overall life was there, and now after practicing for a few years, what was the change? If you report like that, then it'll be very important for other people to understand the importance of this practice. Some of them, they are just connecting here, they don't do the practice. They just connect, they listen to the Dhamma talk, they listen to the Q&As, but they don't have time, probably, or they don't want to do it. I don't know, so they are not doing. But if someone is testifying, someone is giving evidence that I was like this 2 years ago, and when I started practice, and now my situation is like this, now my overall happiness is like this. If you report like that, then it will be more important for the listeners as well. Okay, we'll move forward.
Devani Vartava, 2021-2025, Satimat Sakman. මම මෙතන සිටගෙන සිටිනවායයි දැනගතිමි. වම්පය එසවෙන බවද විලුඹ පොළොවේ වදින බවද නිරීක්ෂණය විය. වම්පහේ ඇඟිලි පොළොවේ ස්පර්ශ වන විට ඒත් සමගම දකුණු කකුලේ ඉස්සීම, එහි මාපට ඇඟිල්ලේ සහ දෙවන ඇඟිල්ලේ ස්පර්ශය පොළොවෙන් ගිලිහීමෙන් නිරීක්ෂණය විය. එසවුණ දකුණු කකුල ඉදිරියට ඇවිත් විලුඹ පළමුවද ක්‍රමෙන් ඇඟිලි දක්වාද පොළොවේ ස්පර්ශ විය. ඇඟිලි ස්පර්ශය දැනෙනවා සමගම වම්පය එසවීම එය මහපට ඇඟිල්ල සහ දෙවන ඇඟිල්ලේ ස්පර්ශය පොළොවෙන් ගිලිහීමෙන් නිරීක්ෂණය විය. මෙම සිදුවීම එක්තරා රටාවකට සිදුවන බව නිරීක්ෂණය විය. පළමුව සක්මන බර සහ වේගවත් වුවත් ක්‍රමයෙන් එය සැහැල්ලු හික්මුණ ස්වභාවයක් නිරීක්ෂණය විය. ලී පොළොවේහි සමහර තැන් උණුසුම් බවද සමහර තැන් සිසිල් බවද නිරීක්ෂණය විය. ලීපොළවේ සමහර තැන් උණුසුම් බවද සමහර තැන් සිසිල් බවද නිරීක්ෂණය විය. මේ අතරතුර කෙනෙකු සහ සම්බන්ධ දෙයකට සිත ගිය අතර නැවත සක්මනෙහි අරමුණ වූ බව දැනගත්තේ පයට දැනුණු සීතල නිරීක්ෂණය වූ නිසාය. ස්වාමින් වහන්ස, අද සක්මනෙහි පහත සඳහන් දේ විශේෂයෙන් නිරීක්ෂණය විය. පය එසවීමේ ක්‍රියාවලියේදී දකුණු පාදයට වඩා වම් පාදයේ ඉහළින් එසවෙන බව, දකුණු පාදයට වඩා වම් පාදයේ ඉදිරියෙන් පොළවට ස්පර්ශ වන බව, පතුල පොළවට ස්පර්ශ වන ආකාරය, වම් පාදයේ සහ දකුණු පාදයේ අතර වෙනසක් ඇති අතර එය වාර්තාගත කිරීමට තරම් සූක්ෂම මතකයක් නැත. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ
හොඳයි. එතකොට දැන් ඔතන ඔය සිහිය පිහිටෝගෙන යනකොට අපිට ඔය විදිහේ නොයෙකුත් විස්තර තොරතුරු අදකින්න පුළුවන්. විලුඹ වදිනවා, ඇඟිලි වදිනවා, ඔය විදිහට ලොකු විස්තරයක් සඳහන් වෙනවානේ. ඒවැ තියෙන සියුම් සියුම් වෙනස්කම් අපිට අදකින්න පුළුවන්. එතකොට ඒ වார்த்தාවේ යම්කිසි එක ස්ථානයක් තියුණා එන්නේ ඒක ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි. විශේෂයෙන් මෙතන යම්කිසි විදිහක අලුත් පිරිසකුත් සම්බන්ධ වෙලා ඉන්න හින්දා ඒගොල්ලන්ටත් දැනගන්න මොකද්ද සඳහන් කරා. අනර හිත පොඩ්ඩක් පිටටද ගියා, අපි හිතමු සිතුවිල්ලකට ගියා. ගියාට පස්සේ ඒක මම දැනගෙන නැවතත් සක්මනට මගේ අවධානය අරගෙන ආවා. ඒ අවස්ථාවේදී මට සක්මනේ පායට හීතලක් දැනුණා කියන එක සඳහන් කළා තියෙනවා. ඔන්න ඔය ක්‍රමේ පොඩ්ඩක් අනිත් කටියත් පොඩ්ඩක් ඔලුවට දාගන්න. මොකක්ද, හිත පිටතට ඇදලා ගියාම ගියපු බව අපිට තේරෙනවා. නමුත් අපි ආවට පස්සේ ඒක වෙරිෆයි කරලා බලන්න ඕනි. මම ආවා කියන එක ස්ථිර කරගන්න ඕනි. ඒ ස්ථිර කිරීම තමයි ඔය කියන්නේ. පිටතට ගියපු බව දැනගත්ත, දැනගෙන ආපහු අරගෙන ආවහම මට පයට සීතල දැනුණා කියන එක. ඉතින් ඔය පයට සීතල දැනුණා කියන එක බොරු කරන්න අපිට බෑ. ඒක අනිවාර්යෙන් ඒ අවස්ථාවේ සිහිය පිහිටලා තමයි ඒ කතාව කියන්න පුළුවන්. එහෙම නැතු කියන්න බෑනේ. නමුත් අපි අර ගොඩක් වෙලාවට අපේ හිතේ තියෙන මායාවක් තමයි මොකක්ද මේ පිටතට යනවා ආපහු ආවා කියලත් හිතාගෙන ඉන්නවා. නමුත් ආපු බව අපිට විශ්වාසයෙන් කියන්න හැකියාවක් නැහැ. එක්කෝ පිටත ඉන්න ගමන් තමයි මේ ආවා ආවා කිකි ඉන්නේ. ඉතින් ඒක හින්දා බලන්න හිත පිටතට යන එක වළක්වන්න බෑ. ඒක යන එක ස්වභාවිකයි. ඒක ගියහම ආපහු අරගෙනහම ආපහු අරගෙන ආපු බව මං කොහොමද ස්ථීරව සඳහන් කරන්නේ? කොහොමද මං ඒක ස්ථීරව ප්‍රකාශ කරන්නේ? අන්නේ ප්‍රකාශයේ ගොඩක් දුරට ඔන්න කමඨහන් වර්තාවක ගොඩක් වැදගත් අවස්ථාවක්. ඉතින් හැම එකේම යන යන පාරක් ගානේ මේම ගියා මේම ආවා මේකයි දැනුනේ කියලා ඔක්කොම කියන්න ඕනේ නැහැ. මේ වෙනකොට ඔන්න විදිහට එකක් සඳහන් කරා නම් මෙන්න මේ එක්තර අවස්ථාවක මේ වගේ දෙයකට මගේ හිත පිට ගියා. ගියපු බව මම දැනගෙන ආපහු අරගෙන ආවා. අරගෙනහම මෙන්න මේ විදිහේ පයට හීතලක් මට දැනුණා කිව්වා නම් වැඩේ හොඳටම සුද්ධයි. ඉතනින් එහාට නැවත නැවත පුහුණුවක් මිසක් මේ තැනත්තට මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ලොකුවට මාර්ගයක් පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපේ ගොඩක් වෙලාවට අදහස් තමයි ඔන්න ඔතෙන්ට වෙනකන් වැඩේ කියලා දෙනවා. මොකද්ද මෙන්න මේ සිහිය පීටවන්න, පීටනකොට මොනවද දැනෙන්නේ කියලා බලන්න. දැනෙනකොට හිත අනිවාර්යෙන් පිට දුවනවා. පිට දිව්වට පස්සේ ඒක දැනගෙන නැවතත් ගෙනහල්ලා ගෙනාවු බව ස්ථීර කරගන්න පුළුවන් නම් එතනින් එහාට එච්චර ලොකුවට මාර්ගයක් පෙන්වනවා කියන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒ වෙනුවට ඒගොල්ලෝ ඊට පස්සේ මොකද කරන්නේ? යන්න තමුන්ගේ පාරක් ගොනු වෙලා එනවා. ඒ ගොනුවෙච්ච පාරත් එක්ක අන්න යම් කිසි විදිහක තමුන්ගේ අත්දැකීම් බෙදා හැදී ගැනීමක් පිරිසත් එක්ක සාකච්ඡා කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් එතනින් එහාට මේ කමටහන් සුද්ධ කරන්න ඕනේ නැහැ කියලා එකක් නෙවෙයි මේ කියන්නේ. ඒ වෙනුවට මොකද්ද කියන්නේ? නැවත නැවත තමුන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නවා. කරපු පිරිසක් එක්ක වැට පිටාවින පිසු පිහට්ටු එක්කත් නෙමෙයි. එහෙම කරදු පිරිසක් එක්ක අත්දැකීම් බෙදා හදා ගන්නවා. නමුත් අතෙන්ට වෙනකන් අනිවාර්යෙන් ගුරුවරයෙක්ට වගකීමක් තියෙනවා ওই ටික කියලා දෙන්න. ඒ ටිකත් ඉතින් අමාරුයි ඇත්තටම කියලා දෙන්න කිව්වට. ඉතින් කොහොම හරි කමන්න එතනින්ත වෙනකන් කියලා දුන්නොත් එතනින් එහා පැත්තේ තියෙන ගොඩක් වෙලාවට නිකන් කණ්ඩායමක් විදිහට සාකච්ඡාවක් තමයි. කණ්ඩායමක් විදිහට සාකච්ඡා කිරීමක් තමයි එතනින් එහා තියෙන්නේ. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි අපි මේ කරන්නේ. සමහර විට මෙතන ඉන්න පිරිසකින් ඕක පුහුණු කරපු කට්ටියට ඔතෙන්ට වෙනකන් ශිල්පේ දියුණුවලා තියෙන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙන්න පුළුවන්. අනේ එතනින් එහාට අපි කරන්නේ නිකන් මේ දිනෙදා වඩන ගමන් තමුන්ගේ අත්දැකීම් ටික බෙදා හදා ගන්නවා. පොඩි ශක්තියක් එකිනෙකාගේ පිට කසා ගැනීම පොඩක් ඇති කර ගන්නවා. නමුත් අතෙන්ට වෙනකන් අනිවාර්යෙන් පැහැදිලිව ඔන්න ඔය කියන තැනට වෙනකන් කෙනෙක්ට කියලා දෙන්න ඕනේ මෙන්න මේ විදිහට කරන්න කියලා. එතනින් හරි ඉතින් ගොඩාක් දුරට කියලා දෙන්න යනවා කියන්නේ අපි ගොඩක් කලාවට කියලා දෙන පුද්ගලයා තමයි වැඩිය වරද්ද ගන්නෙ. මෙහෙම කරන්න, අරහෙම කරන්න, අරහෙම කරන්න, මෙහෙම කරන්න කියලා නැවත නැවත කියනවා නම් ඔය වෙනකන් ශිල්පේ දියුණු කරගත්ත කෙනෙක්ට ඒක කියලා දෙන පුද්ගලයාගේ තමයි වැඩි දෝෂෙ තියෙන්නේ. ඒ වෙනුවට අපි බෙදා හදා ගන්නවා. කතා කරනවා. දැන් කියන එක්කෙනාගේ අත්දැකීම කියනවා. ඊළඟට අහන ඉන්න එක්කෙනත් තමුන්ගේ අත්දැකීම කියනවා. අනේ මේ විදිහේ සංවාදයකට මිසක් එතනින් එහාට ලොකුවට මෙහෙම කරන්න අර එහෙම කරන්න කියන තත්යකට යන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔන්න ඔය දැන් අරමුණක් අල්ලගෙන දැන් අපි ධර්ම දේශනාවේ කියන උත්සාහ කරානේ. අරමුණක් අල්ලගෙන ওই විදිහේ එකම අරමුණක් අල්ලගෙන ඒක නැවත නැවත බැලීමක් අපි කරනවා. ඒක නැවත නැවත අත්විඳීමක් කරනවා. විල්ලුබ වදිනවා, ඇඟිලි වදිනවා. ওই විදිහට නැවත නැවත අත්විඳීමක් කරනවා. ඕකේ නොයෙකුත් දැනෙන ආකාරය දිහා අවධානයෙන් බලාගෙන ඉන්න උත්සාහයක් කරනවා. ඊළඟට හුස්ම නම් හුස්ම දිහා නැවත නැවත බලාගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් ඔහොම බලනකොට මොකද වෙන්නේ? ඔන්න ඔය අරමුණ අර විදිහට නැවත නැවත ආශ්‍රය කරනකොට මොකද වෙන්නේ? වෙනස් වෙලා ගිහිල්ලා නැති වෙලා යාමක් තමයි වෙන්නේ. ඒක වෙන වැඩි වේලාවක් යන්නේත් නැහැ. මේ හරි විදිහට අමුඩයක් ගහගන්න නැතුව, තද කරගෙන ඉන්නේ නැතුව, පොල් මුඩු ගහලා නැත්තම් ඒකට ලොකු වේලාවක් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට සක්මන බොඳ වෙනවා ආකාරයකින් අපිට දකින්න පුළුවන්. ඊළඟට හුස්ම දිය වෙනවා ආකාරයකින් අපිට දකින්න පුළුවන්. මෙන්න මේ අරමුණේ වෙනස් වීම. අර විදිහට නැවත නැවත ආශ්‍රය කිරීම තුලින් ওই විදිහට නැවත නැවත විලුඹ වදිනා, ඇඟිලි වදිනවා කියලා මේක දිහා බලාගෙන 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 ඉන්නකොට විවේකීව ඒක දිහා බැලුවොත්, අර විදිහට හිරවීමක් නැතුව ඒක දිහා බැලුවොත් මේ තැනතට දකින්න පුළුවන් සුළු වේලාවකින්, සුළු දවසකින්. මෙන්න මේ අරමුණ දිය වෙලා යනවා. සක්මන නම් බොඳ වෙලා යනවා. සක්මනේ විසි වෙනවා වගේ, සක්මන තමුන්ගේ පාලනයෙන් ගිලිහෙනවා වගේ දකින්න පුළුවන්. පරයන්ගේ හුස්ම දිය වෙලා යනවා වගේ, ශරීර කඩා වැටෙනවා වගේ, ඔහෙ ඉන්නවා මොනවා කරනවාද කියලා එච්චර හැඟීමක් නැහැ වගේ, ඔන්න වගේ අත්දකින්න පුළුවන්. ඔය තියෙන්නේ අර ඒ ඔටුනු පැලඳීම තමයි අරමුණේ. අරමුණ යම් කිසි විදිහක ආශ්‍රය කළා, එයාව නැවත නැවත පුහුණු කළා, අනේ අරමුණේ යම් කිසි ඉහළ මට්ටමකට කන්දේ මුදුනට ආවාගේ වෙනවා. එතනින් එහා පැතර තියෙන්නේ පල්ලම. කන්ද මුද ඉන්න හදන්න එපා. එතනින් එහා පැතර තියෙන්නේ පල්ලම තමයි එතනින් හර තියෙන්නේ. ඉතින් කට්ටිය විලාප නගන, අයියෝ කන්දම් මුදුනට අමාරුවේ නැගගත්ත මෙන්න ඊට පස්සේ පහලට ආව ගලාගෙන යනවා කියලා විලාපයක් නගනවා. නමුත් කන්ද උඩුනට නැග්ගනම් එතන පදිංචිලා ඉඳලා හරියන්නේ නැහැනේ. එතනින් එහාට තියෙන්නේ කන්දේ බැස්ම තමයි. බැස්ම තමයි. ඉතින් අපි අර වටපිටාවේ තියෙන දර්ශනේ පොඩ්ඩක් ආශ්‍රය කරනවා. බොහොම ආසාවෙන් බලනවා, ෂහ් මම මෙච්චර ලස්සන කන්දක් මුදුනට ආවා කියලා. නමුත් එතනින් එහාට ආව කන්ද බහින්න ඕනේ. ඒ ගුඩට වෙලා ඉඳියයි කියලා ජීවිතේ පවත්වන්න හැකියාවක් නැහැ. එතනට වෙලා හැමදාම ඉන්න බෑ. ඒකින්ද අන්න බලන්න අරමුණක් අල්ලගත්තොත් ඒක වෙනස් වෙනවා. වෙනස් වෙලා ওই විදිහට බොඳ වෙනවා. බොඳ වීමට කල්යන්නේ නැහැ. විවේකීව බැලුවොත් කල්යන්නේ නැහැ. මොකක් හරි තදවීමක්, හිරවීමක් සහිතව බැලුවොත් තමයි කල්යන්නේ. ඉතින් අන්න සක්මන බොඳ වෙනවා, වාඩි වෙලා ඉන්නකොට හුස්ම බොඳ වෙනවා. ඔය 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 කියන්නේ කන්ද මුදුන. එතනින් එහාට කන්ද බහින්න ඕනේ. ඉතින් කන්ද මුදුනට වෙලා නැවතිලා ඉන්න හදන්නත් එපා. તો ওই විදිහ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් එකම අරමුණක් අරගෙන නැවත 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 ආශ්‍රය කිරීම තුලින් තමයි ඕක ගන්නෙ. දැන් අපි හිතමු ඔය අඟුලිමාල කතාවේ. අඟුලිමාලට බුදුහාමුදුරන්ගෙන් කමටහන්නම් හම්බුන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද ගත්ත කමටහන? අන්න මරණේක තමයි ගත්ත කමටහන. ඈ ඊට පස්සේ එකම අරමුණ විදියට ආශ්‍රය කරાય මොකද්ද? අන්න එන එක මරණෝ. එන එක මරණෝ. ඉතින් මුලින් මේක පටන් ගන්න ඇත්තේ කොහොමද? ඈ වල එකා දෙකා මරන්න ඇත්තේ බොහොම අමාරු වෙන්නේ ඇත්තටම. පොඩ්ඩ හිතලා බලන්න. එකා දෙකා මරන්න ඇත්තේ බොහොම අමාරුයි. කේන්ද්‍රී ගාමින් අයියෝ අහක බලාගෙන තමයි මරන්න ඇත්තේ. නමුත් ඔන්න 10ක් 15ක් 20ක් 30ක් මරණකොට මේ වැඩේ පත් වෙලා එනවා. ඉතින් අර එකම අරමුණ නැවත නැවත ආශ්‍රය කරනවා. ඊට පස්සේ මරණ ශිල්පෙත් දියුණු වෙලා එනවා. කලින් වගේ නෙමෙයි දැන් මරන්නේ මේ විදිහට. කලින් තරම් රිදෙන්නේ නැහැ මැරෙන කට්ටියටත් කියලා ඔන්න ඔය විදිහට මම කරි භූතයක් තියෙන්නේ නැති. ඉතින් කොහොම කොහම හරි ගිහිල්ලා ඉතින් බුදුරජාණන් වහන්සේ හැබැයි ඉතින් ඔය මුල් මරණ කාලෙත් ඉඳියානේ. ඒ කාලේ ගියේ නැහැ හොයාගෙන. ඒ කාලේ ගියේ නැහැ හොයාගෙන. ඒ වෙනුවට විවේකීව ඉන්දියා මරන්න දීලා ඉන්දියා. අර එකම අරමුණ නැවත නැවත ආශ්‍රය කරන්න දීලා ඉන්දියා. එහෙම ඉඳලා 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 කට්ටිය කල්පනා කරන අයියෝ අපරාධෙනේ මේ අඟුලිමාල හාමුදුරුවෝ මෙච්චර මේ පව් කරනකම් බුදු හාමුදුරු ඉඳි කලින් යන්න තිබුණානේ. කලින් 100ක් විතර මරනකොට ගිහිල්ලා ඔක කියලා දෙන්න තිබුණානේ කියලා පිස්සු කියවනවා. ඈ ඔය තියෙන ඔය අර මොකක් හරි දෙයක් අරගෙන සීමාන්තිකව කල්පනා කරන කට්ටියගේ අදහස් තමයි. නමුත් ඇත්තට මේ අවස්ථාව ගැළපිලා එන්න ඕනි. මේ අවස්ථාවේදී තමයි මේ පණිවිඩය දෙන්න පුළුවන්. අර මුලින් අමෝරාවෙන් අමාරුවෙන් මරනකොට ගිහිල්ලා ඔක කිව්වට ඔය අදහස එන්නේ නැහැ. නමුත් අන්න එකම දේ ආශ්‍රය කරලා 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 අන්තිමට 1000ක් විතර එනකොට මොකද වුනේ? 1000ක් විතර එනකොට අන්න හොඳටම දැන් ඉතින් අම්මාවත් මරණ ගානට ආවා. මුලින් අම්මාව නම් මරන්නේ නැහනේ. අම්මාවත් මරණ ගානට ආවා. ඉතින් අන්න ඒ ගානට ආවට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ගියේ. ඒ ගියත් බුදුරජාණන් වහන්සේට අයියෝ ලස්සන මහණෙක් එන්න මේ වාඩි වෙන්න බණ ටිකක් කියන්න කියලා කිව්වේ නැහැ. මහණ ඔහොම හිටපන් කියලා තමයි කිව්වේ. මොකටද? මරන්න තමයි කිව්වේ. ඒ කියන්නේ බුදුන් ආවත් මරනවා. අම්මාවත් මරනවා. ඒ පමණට අර වැඩේ කළා ඉවරයි දැන්. ඒ පමණට කළා ඉවරයි. ඉතින් එන්නේ ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ දෙන්න පුළුවන් ශක්තියක් දිවිනලා ආවේ. එපාමණකට මිනීම මරලා. එපාමණකට ඒ අරමුණම ආශ්‍රය කළා. අන්න ඒ වෙලාවේදී යම්කිසි පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩේ ගන්න පුළුවන් ශක්තියකුත් අර තැනත තුළ තියෙනවා. අන්න ඒ විදිහට මේක මේ නැවත නැවත කිරීමක් තුලින් තමයි තියෙන්නේ. නැවත නැවත කිරීමක් තුලින් එකම දේ කිරීමක් තුලින් හිතා ගන්න බැරි ශක්තියක් දිනු වෙලා එනවා. ඉතින් ඒ ශක්තිය මොන දිශාවට යෙදෙනවාද කියලා අපිට විවිධාකාරයෙන් ප්‍රශ්න ගන්න පුළුවන්. නමුත් අන්න කළ යුතු දේ තමයි ඒක. නැවත නැවත එකම අරමුණ ආශ්‍රය කරලා බලන්න මෙන්න මේ අරමුණේ වෙන විපරිණාමය කොහොමද? අර විදියට කන්දක් මුදුනට ගියා වගේ ස්වරූපයක් එන්නේ කොහොමද කියලා අන්නේ தත් වෙනකන් ලං වුණොත් අන්න එවැනි තැනකදී තමයි අපිට මේ පිම්ම තවදුරට ඉදිරියට අරන් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදියට උත්සාහ කරන්න කියලා අපි කියමු.
The third report was also written by a 5-year-old kid who submitted the first report last week. Mindful sitting. Date, 26 February 2021. Time, 3 minutes. I was sitting mindfully and watching my breathing. It was going in and out, but sometimes I didn't feel it. Then it started to feel the breathing again. It stopped feeling once again. Then started to feel back again. I heard the sound of washing machine. I felt bored, sleepy, and I yawned a couple of times. And also at the end of the report, Swaminathan, two drawings. I'm not smart enough to understand the first one. It is square and four circles on top of it. And in the middle, there's a big circle. And there's another one depicting the sitting posture, probably her, slightly long hair falling around her shoulder. That's the end of the report as well. So
Nadi, maybe you can share the screen and show us the picture.
Rajika, Rajika is the host, so I know, so probably I may ask Rajika to
Yeah,
share
you
it
can also
briefly.
do. Co-hosts can also do.
I might try Swaminathan. So one second. Could you see Swaminathan?
Okay, now we can see.
Yeah, it's Swaminathan.
That's 5 years old.
Yes, Swaminathan.
So when we deal with these kids, it's incredible kind of a motivator, because we think we can't do this. We don't have time. We have different reasoning. But this is only 5 years old. So practicing sitting and walking meditation. So even 35 years old, people complain that they don't have time. They can't do. They have various different reasons. But this is only 5 years old. So in our history, we say 7 years old is qualified for Arahat. We have different stories about Sopa, Kahamdruo, then other small monks who became Arahant at age 7. So this is age 5. Now we might have to, you know, even reduce the age limit to probably like 5 years. So these things came out of Satipatthana, and we are also learning so much dealing with these kids. So they don't have anything to prevent them from being mindful. They don't have any ideas about Dhamma. They don't know what Buddhism is, right? All those reasons help. So if there is a person who doesn't know anything, who hasn't read the books that much, who don't know about the Anapanasati Sutra, it is easier for us to teach mindfulness. It is much easier for us to teach mindfulness because they don't have anything, any frames that will prevent them. They don't have anything that will hold them back. They, when we say mindfulness, they just follow it. They don't know what primary object and the secondary object is. So they don't have a problem. They don't have a difference in between them. If they hear a sound, they say, I hear a sound. If they see something, they say, I was seeing something. With mindfulness. Like that, they report. And their path is very short. As for my understanding, their path is very short. They go on that path on a high speed. Like traveling in a highway they are going. All the kids. And the adults, they just complain about things, they just complain about signs, sounds, they just complain about pains in their body. Various complaints you have. They just complain how busy they are. They don't have time. They have a kid, 3 years old. So I have a lot of all those things I have to do. And they complain. They complain. So that's the difference. So when they are young, when they are little, they don't have that much of a problem. They just practice. They accept whatever the things that come to their mind, and they welcome it. They don't reject anything. They just be mindful on the sounds, on the posture, on the sights that they see, on the thoughts, whatever that comes, they just practice mindfulness. When they feel sleepy, they say, I feel sleepy. They don't complain about sleepiness. They don't go finding something else to do to prevent the sleepiness. That's not the way. So they are facing whatever that comes. So for this kid, we'll recommend something. You can take a cookie or something that you like to eat and try to practice mindfulness while eating something. Right? Or do it for a few times. Do it for a few times. And if you can present a report next week, that will be really helpful for the adults who are listening here. So take a cookie, try to practice mindfulness while eating it. See the color, see what is the smell that's combined in this cookie. It could be like various smells combined. And when we smell it, we say this is biscuit, this is a cookie, some kind of a naming, labeling we give. So try to verify the color, try to see the smell of it, then try to hear whether there is a sound, and try to break a small piece. When you break the piece, Is there a sound? Then try to put it into your mouth. Instead of swallowing it so fast, chew it for a long time till it becomes a liquid. See how the teeth are grinding, then how the saliva is mixing with this cookie, how the taste is absorbing into your body, all those little details, right? So like that, you eat mindfully, slowly, mindfully, silently, and try to absorb whatever the sensations in this eating process. In this eating process, like that, we observe eating something. Something very small, you can take your time, slowly, mindfully, silently, and do this practice. And see how the taste is varying from the beginning to the end. How the taste is going up and down. How the food is mixing with your saliva. All those little details you can observe. And hopefully you can present us a report next week based on this activity, mindful eating.
ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්ස
ස්වාමීන් වහන්ස අර ස්ක්‍රෑම් මේ ෆොටෝ එක වොෂින් මැෂින් එක කියලා
වොෂින් මැෂින් එකද
එයාගේ සවුන්ඩ් ඔෆ් වොෂින් මැෂින් කියලා තියෙනනේ රිපෝට් එක
ආහහ ඒ වගේ නේද
වොෂින් මැෂින් එක ඇඳලා
තියෙන්නේ ඒ කියන්නේ සවුන්ඩ් වලින් බාධාවක් වෙලත් නැහැ නැත්නම් වැඩිහිටියේ වොෂින් මැෂින් එකක් ගාව වාඩි වෙලා භාවනා කරා නම් මොකද වෙන්නේ කියලා හිතලා බලන්නකෝ දැන් අපි කියමු මේ මෙතන ඉන්න කට්ටියට පොඩ්ඩක් රෙදි ටික වොෂින් මැෂින් එකට දාලා ඒක හොයදෙනකම් පොඩ්ඩක් හිතෙන් දෙලා භාවනා කරන්න කියලා. කොච්චරනම් කොම්ප්ලේන්ට් එකක් තියෙයිද ඕකේ?
අපිට ලිඛිත සවන් සල්දාස වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තියෙද ස්වාමීන් වහන්සේ?
කමන ටික වෙලාවක් ගමු.
සම්බන්ධ වෙලා සිටින දෙනාගේ ඉල්ලා සිටිනවා. වාචිකව ප්‍රශ්න තිබේ නම් දැන් ඉදිරිපත් කරන්න රේස් හෑන්ඩ් ඔප්ෂන් එක ක්ලික් කර ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, ඒ වාර්තාව ඉදිරිපත් කරපු විඤ්ඤාදුවට කතා කරන්න පුළුවන්ද, ස්වාමීන් වහන්සට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් ඉදිරිපත් කරලා තියෙනවා, අවස්ථාව ලබා දෙන්නද ස්වාමීන් වහන්ස?
ගැටලුවක් නැහැ.
කල්පනි මයික් එක අන්මියුට් කරලා ස්වාමීන් වහන්සේ කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස කියපු එක මේ වියාන අහගෙන හිටියේ මගේ දුව. ඔයාට තේරුණානේ කියපු එක? සාදුරු මහත් කියන්න තියෙනවා කාලේ කියන්න. දැන් ලැජ්ජායි වගේ මේ
Dua, you got the idea, right? So you can practice mindfulness while eating something. Pick your favorite cookie and try to practice for a few days. And let us know what you observe in this eating process.
Okay. I will not know Swaminhansa hum kela kiwa.
Hum kiwa de?
ඔව් ස්වාමීන් වහන්සේ, ඉස්සෙල්ලා මේ මගෙන් කතා කළා අහන්න ඕන කිව්වේ නේද ස්වාමීන් වහන්සේ, මේ ඇයි කනකොට මේ මයින්ඩ්ෆුල් වෙන්න කියන්නේ කියලා මං එවාම ඇයි අහන්නේ එහෙම කියලා. ඉතින් කනකොට මේ දන්නවනේ මං කනවා කියලා.
ඒක තමයි ওই පොඩි කට්ටියගේ මේ වැඩේ. ඒ කියන්නේ ඇත්තටම මේගොල්ලෝ ගොඩක් දුරට මේ මේ මොහොතත් එක්ක ඉන්නවා. අපි අර වැඩිහිටියෝ වෙනකොටනේ අපේ ඔය මේ ඒවා දුරස් වෙලා යන්නේ. ඉතින් අර ඒගොල්ලෝ දැන් ඔය විදිහට වාඩි වෙලා ඉන්න එක ප්‍රැක්ටිස් කරනවා වගේ කන එක අතින්දියොත් වැඩි වෙලාවක් ඒගොල්ලෝ ඒක එන්ජොයි කරනවා. ඒක ඒගොල්ලොත් ඒකත් එක්ක ඉන්න ස්වරූපයක් තමයි අපිට තියෙන්නේ. ඉතින් අපි කියමු කමක් නැහැ, ඒ විස්තර ටික අත්දැකලා දැන් කොහොමත් මයින්ඩ්ෆුල්නේ. එතකොට එහෙනම් ඒ විස්තර ටික අත්දැකලා අපි මේ අන්මයින්ඩ්ෆුල් කට්ටියට, මේ අහගෙන ඉන්න කට්ටියටත් ඇහෙන්න කියන්නේ කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒ පොඩි කට්ටියට තියෙන පහසු ඒකයි. ඒගොල්ලෝ ඒ කියන්නේ මේ 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 අර අනාගත අතීත දේවල් ඔස්සේ එච්චර මුලාවට පත් වෙන ගතියක් අඩුයි ওই වයසේදී. ඉතින් කල්යනකොට තමයි ওই මුලාව එන්නේ. ඉතින් ඊට කලින්ම ඔය වගේ මැසේජ් එකක් දීලා තියෙන එක වටිනවා. ඉතින් පොඩි කෙනෙක් සාමාන්‍ය දවස ගෙවනකොටත් වෙලාවකට අඬනවා, වෙලාවකට හිනා වෙනවා. ඒ අදාළ මොහොතේ විදිහට මේ කටයුතු කරන්නේ. දැන් හාම අඩාගෙන යනවා, හොඳ කිව්වා හාම සතුරු වෙනවා, හිනා වෙනවා. ඉතින් ඔය එන 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 දෙයට ඒ අනිවාර්යෙන් ඒ වෙලාවේ මුහුණ දෙනවා. ඒ මුහුණ දෙමින් තමයි ඉන්නේ. නමුත් අන්න කල්ගත වෙනකොට මොකද වෙන්නේ? අන්න අර වෙන වෙන දේවල් ඔස්සේ යන වෙන ගතිය ටිකෙන් ටික වැඩි වෙලා ඇවිල්ලා, ඉතින් වැඩි හිටියෙක් වෙනකොට ඉතින් ගොඩක් වෙලාවට පීඩනයක් අතතියක් සහිතව තමයි ජීවිතය ගෙවන්නේ. ඉතින් ඔය වයසේදීම ඔය වගේ මැසේජ් එකක් දුන්නොත් ලොකු වෙනසක් වෙයි කියලා අපි හිතමු නේද? ඉතින් ඔය සතිපාසලේ දරුවෝ ටික ලොකු වුණාම තමයි හොයාගන්න වෙන්නේ මොකද වෙන්නේ කියලා අතට.
හිමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ මේ මෙයා මේ මොනවාද? හරි අමාරු ඉතින් අල්ලගන්න මේ දැඟලිල්ල වැඩි. කරන් අල්ලගත්තාම හොඳට කරනවා ඒ උනාට මේ
දඟලන්න දෙන්න, හොඳට දඟලන්න දෙන්න. හොඳට දඟලන්න දෙන්න. මේ කිසිම විදියකින් ඒව වළක්වන්න යන්න එපා. හොඳට සෙල්ලම් කරන්න, හොඳට දඟලන්න දෙන්න. එහෙම දඟලලා සෙල්ලම් කරලා හැදෙන කට්ටිය තමයි මේ 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 ජීවිතයට හොඳට මුහුණ දෙන්න පුළුවන් කට්ටිය. ඉතින් ඒක හින්දා මේ ඒව වළක්වන්න එපා. හොඳට ඒ ක්‍රියාකාරකම් වලට ඉඩ දෙන්න. අපි පොත්වලට කොටු කරන්න ගියාට ඇත්තටම පොත්වලින් වැඩෙන ලැබෙනවට වැඩිය විශේෂ දැනුමක් ලැබෙන ඔන්න ඔය පරිසරත් එක්ක ඉඳියාම. දැන් ඔය ෆින්ලන්ඩ් එහෙම ආලා ඇතිනේ ඔය එඩුකේෂන් සිස්ටම් එකේ ඒගොල්ලන්ගේ කොහොමද කියලා. ඉතින් ඒ වෙනස අපි ඒ අධ්‍යාපන ශේෂය නැති වුණත් අඩුම ගානේ දෙමව්පියන්ගේ පැත්තෙන් හරි ටිකක් හිතලා මතලා කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරාම අර ආතති සහිත මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච දරුවෙක් වෙනුවට අන්න මේ ලෝකයට මුහුණ දෙන්න පුළුවන් සතුටෙන් ජීවත් වෙන දරුවෙක් හදාගන්න වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඉඳ ඒ විශේෂ බාහිර ක්‍රියාකාරකම් වලට වැඩි අවස්ථාවක් දීලා සෙල්ලම් කරන්න වැඩි අවස්ථාවක් දීලා ඉතින් ඔහොම එයාට විවේකීව ඉන්න දෙන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි සමහර වෙලාවට මෙහෙම ගැටලුකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ හරි මේ ඒක හිතාගන්න බැරි විදියට හරි මේ කඩේකට කියන්නේ කපටි කියන්නේ නැත්නම් මොකද්ද කියලා. දැන් ටීවී බලන් ගියමු ඉල්ලනවා. එතකොට දැන් ඕන් නෑනි කිව්වම ස්වාමීන් වහන්සේ කියනවා මම මයින්ඩ්ෆුලි බලන්නම්
කියලා. කියන්නේ මයින්ඩ්ෆුල්නස් අරගෙන
කොහොමද කරන්න දෙන්නේ?
මයින්ඩ්ෆුල්නස් අරගෙන කොහොම හරි අර වැඩේ ගොඩ දාගන්න තමයි හදන්නේ නේ. ඒක හොඳයි. ඒක පැත්තකින් දැන් අම්මවත් අඳන්න පුළුවන්. ඊට පස්සේ මේ ඕන කෙනෙක්ට මුහුණ දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඔය පොඩි දරුවන්ගේ ඔය ඔය ක්‍රියේටිව්නස් එක තියෙනවා කොහොමත්. මට මතකයි මම පොඩි කාලේ හරිද මේ බාප්පා කෙනෙක් දැන් මේ මේ මොකද කරන්නේ තීන්ත ගානවා ලොකු තාප්පෙක හරි බිත්තියක හරි තීන්ත ගාලා ඉනිමගුඩ නැගලා නින්නේ. ඉනිමඩුවට නැගලා ඉන්න ගමන් මට නිකන් විහිළුවට වගේ කියනවා ආ පුළුවන් නම් තොක්කක් අයින්න බලන්න කියලා කිව්වා. ඉතින් ඒ මනුස්සයා ඉතින් උඩ ඉන්නේ දැන්. ඊට පස්සේ ඉතින් පාලට වෙලා ඉන්දියා දැන් තොකු අයින්න දැන් බෑනේ. ඉතින් ඔහොම ඉන්දියා. ඊට පස්සේ කොහොම හරි පැය භාගයක් විතර යනකොට ඉතින් අමතක වෙලාද මන් දන්නේ වැඩේ ඉවරලා කොහොම හරි බැස්සා. බැස්ස බැහැලා තීන්ත බාලිය තියන ඔළුව පාත් කරා විතරයි මම ටොක්කක් කනලා ගෙදර දිව්වා. ඊට පස්සේ අම්මටත් ඇවිල්ලා කියලා දුන්නා මේ ළමයා මේ මෙච්චර වෙලා බලා ඉඳලා මට ටොක්කක් කනලා දිව්වා කියලා. ඒ වගේ ওই පොඩි ළමයින්ට ප්‍රශ්නයක් දුන්නාම ඒගොල්ල කොහොම හරි මේ විසඳුම හොයනවා. ඒගොල්ලන්ට අවශ්‍යතාවය තියෙනවනේ. ඒගොල්ලෝ කිසි දෙයක් අල්ලගෙන නැහැ. දැන් මේ වෙන කෙනෙක්ට කිව්වා නම් ඕක වැඩිහිටියෙක්ට කිව්වා නම් ආඩලා දුක් වෙලා වැඩිහිටි දරුවෙක් එහෙම නෙරියක් කරන්නේ. මෙයා එහෙම නෙවෙයි අරකට දාන ප්‍රතිතර්කයක් ඉදිරිපත් කරන මෙන්න මෙහෙම මෙහෙමනම් මෙහෙම බලන්නම් මම ටීවී කියලා. ඉතින් ඕක තමයි ස්වභාවය. ඉතින් ඔය ඔය ඕක මර්ධනය කරන්න ඕනේ. ඔය තියෙන ක්‍රියේටිව්නස් එක හොඳයි.
එහෙමයි ස්වාමීනා.
තෙරුවන් සරණයි.
ස්වාමීනාස් මම හිතන්නේ ස්වාමීනාස්ගේ කාලේ අවසන්ද
කාලයත් අවසන් වෙගෙන ඉන්නේ. තව කෙනෙක් අත උස්සගෙන ඉන්නව නේද? කවුද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම මේ ප්‍රශ්නෙට අවසර දෙන්නද කියලා අහන තමයි ස්වාමීන් වහන්සේ. මම
පොඩි අවස්ථාවක් ගමුකෝ අපි.
එහෙමයි. නාමන්ත මහත්තයාගේ මම ඉල්ලා සිටිනවා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා.
බොහොම ස්තුතියි නදීප්. මගේ ප්‍රශ්නය කෙටි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. මේ අවසරයි ස්වාමීන් වහන්සේ, දැන් සක්මන් භාවනාව වගේ කරද්දී සිතුවිලි ධාරාව ප්‍රබලව බලපවත්වන වෙලාවකදී මට තේරෙනවා දැන් මම යම් කිසි ආයාසයක් නොදරුවොත් හිත ශීඝ්‍රව ඒ සිතුවිලි ධාරාවට යන්නවා පාද ස්පර්ශයට පවතින නැතුව. ඒ ආයාසයක් දරුවොතින් පාද ස්පර්ශයේ මේක තියාගෙන ටිකක් වැඩි පියවර ගණක් යන්න පුළුවන්. උත්සාහයක් නොදරුවොත් නිකන් පියවර 10 20 යනකොට හිතට අග්ගලා හරි ටික වෙලාවකට හරි පිට ඒ සිතුවිලි ධාරාවට මාරු වෙලා තමයි ආපහු එන්නේ. දිගට කරගෙන ඇති ස්වාමීනාංශ මේ උත්සාහයක් දැරිය යුතුද නැත්නම් මේ කොහොමද එතන මේ කළමනාකරණය කළ යුත්තේ ස්වාමීනාංශ? ඒකයි ප්‍රශ්නේ. බොහොම පින් ස්වාමීනාංශ.
හොඳයි, එතකොට දැන් මේ දැන් මේ කතා කරන්නේ කාලයක් තිස්සේ හුරු කරපු කෙනෙක්. එතකොට යම් කිසි විදිහක මේ නිවස්න අඳුනගෙන තියෙනවා. ඊට පස්සේ මේ කරදරයක් බාධකයක් වුණොත් ආපහු සක්මනට හරි වාඩි වෙලා ඉන්න ඉරියව්වට හරි මේ හිත අරගෙන ඉන්න විදිහත් දන්නවා. ඉතින් ඒ ශිල්පේ දියුණු කරගත්තට පස්සේ ඕකට මුහුණ දීම තමයි වඩාත් සුදුසු. මොකද ඔය සිත්විලි කියන්නේම ඔය ඇතුලේ තියෙන මේ කැඳේනේ, ඔය එන්නේ ඇතුලේ තියෙන වාමනේනේ ඔය එන්නේ. එතකොට මේක සුද්ධ වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඔය වාමනේ සුද්ධ වෙලා යන්න ඕනේ. එහෙම නැතුව මේ ගමන කෙලවර කරන්න බෑ. එතකොට එක්කෝ පස්ස පැත්තෙන් හරි එක්කෝ ලයිව් රේඛයක් විදිහට හරි ඔය තියෙන ජරාව පිට වෙලා යන්න ඕනේ. ඒ පිටවීම තමයි ඔය එන්නේ. ඉතින් ඕක අපි රිජෙක්ට් කරන්න ගියොත් මොකද වෙන්නේ? අර නැවතත් ඇතුළත ඒක හිර වුණා. නැවතත් ඒක යම් කිසි විදිහක මුඩයක් හරි පොල් මුඩක් හරි ගහගෙන වලක්ව ගත්තා කියන ආකාරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද සිහිය අඳුන ගත්තට පස්සේ ওই විදිහට ගලණයක් දකින්නකොට ඒ ගලණයට ඉඩ දෙන්න. ඒ ගලණයට ඉඩ දෙන්න ඒකෙන් සුව සේවාවක් තමයි ගොඩක් දුරට වෙන්නේ. ජීවිත පරිවර්තනයක් තමයි ගොඩක් දුරට වෙන්නේ. අපි ඉතින් අර ඇතුලේ හිර කරගෙන ඉන්න දේවල් තමයි වෙලෙට දාන්නේ. ඉතින් ඒවා ඉතින් ටිකක් අමාරුයි ඇත්තටම. එක පාට ඉතින් මූණ දෙන්නත් අමාරුයි. ඉතින් ටිකෙන් ටික මූණ දෙන්න. ටිකෙන් ටික මූණ දීලා බලන්න මේ යන ක්‍රියාවලිය අතරේ මට සිහිය පීටවගෙන ඉන්න පුළුවන්ද? බැරි කමක් නැහැ. පුළුවන්. ඒ යන ක්‍රියාවලිය ඒක විසින් ගලණයට පත් වෙනවා. එතකොට අර අර පොඩි දරුවෙක් වගේ. ඉතින් ඒ වගේ දෙයක් අපි විශේෂයෙන් නිරීක්ෂණය කිරීමක් කරන්න ඕනේ. ඒකට ඒකත් එක්ක ඉන්දියා කියන්නේ මේ මයින්ඩ්ෆුල් තමයි. ඒ ගලණයත් එක්ක ඉන්දියා කියන්නේ මයින්ඩ්ෆුල්. ඉතින් අපි සිතුවිලි කියන්නේ යනවා. එක්කෝ මම මේ සිතුවිලි වලින් ඈත් වෙලා නිරීක්ෂණය කරන්න ඕනේ කියලා අමුතුවෙන් දුරස් වෙන්න හදනවා. එහෙම එකක් නැහැ. ඒ ගලණයත් එක්ක ඉන්නවා කියන්නේ මයින්ඩ්ෆුල් තමයි. මයින්ඩ්ෆුල් තමයි. ආහාර ගන්නකොට ආහාර ගන්නවා කියලා දන්නා නම් ඉතින් ඒකේ ආයි පුරුදු කරන් දෙයක් නැහැ. අපි ඒ වුණාට අපි දන්නේ නැහනේ. අපි යනවනේ වෙන වෙනම කල්පනා කර කර. අන්න ඒ දෙකේ අතර වෙනස ගලප ගන්න ඕනේ. ඉතින් ඒකින්ද ওই හිතවිලි ওই විදිහට ගලාගෙන එනවා කියන්නේ හොඳයි. හොඳ තියෙන්නේ ඒක හොඳ විදිහට බලනවා නම්. නමුත් ඉතින් අර එකපාරට දරන්න අමාරුයි. ඒ වුණාට ওই ටික කොහෙන් හරි යන්න ඕනේ. ටික යනකොට තේරෙනවා කලින්ට වැඩිය සුව සේවාවක්, කලින්ට වැඩිය පහසුවක්, කලින්ට වැඩිය ජීවිත පරිවර්තනයක් මම අත්දකින්නවා කියලා. ඉතින් ඒ වගේ ජීවිත පරිවර්තනයකට, ඒ වගේ වෙනසකට ඉඩ දෙන්න කියලා අපි කියමු.
එහෙමයි සවනත්, බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
යතර තාත් අතක් ඇසුණා ස්වාමීන් වහන්සේ. එහෙමයි සවනත් මහත්මයාගෙන් මම ඉල්ලා සිටිනවා ප්‍රශ්නේ කෙටි ඉදිරිපත් කරන්න කියලා. මොකක්ද?
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ මම කාලයක් භාවනා කරගෙන මේ ඉන්න කෙනෙක්. මට මේ දැන් ටික කලකට කලින් දවස් කිහිපයකට කලින් දැනෙන මේ අතීතයේ අනාගතයේ ඒ හැමදේම සිතුවිල්ලක් විතරයි කියන එක, වේදනාව දුක සතුට හැමදේම සිතුවිල්ලක් විතරයි කියන එක මත තමයි හැමදේම මම දකින්නේ. ඒක මට කරදරයක්වත් විශේෂ දෙයක් විදිහට දකින්නේ, මට ඒක සැහැල්ලුවක් විදිහට තමයි දැනෙන්නේ. ඒක
ගැන යමක් දැනගන්න පුළුවන්. හොඳයි, දැන් මේක කරගෙන යනකොට ওই විදිහේ නොයෙකුත් මේ හැඟීම් දැනීම එන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තරම ගත්තොත් ඉතින් ඔය විදිහේ අර්ථයක් තියෙනවා. නමුත් අපිට ඒ දැක්ක පමණින් ඕකෙන් ඉවත් වෙන්න හැකියාවක් නැහැනේ. අනේ එතනයි ගැටලුව තියෙන්නේ. අපි හිතනවා මේක අපි කියනවා මොකද්ද මේක අනිත්‍යයි කියලා කියනවා. තේ අනිත්‍යයි කියලා හිතලා මතලා කල්පනා කරාම ඇත්තටම අනිත්‍ය අනිත්‍යයි කියලා අපිට හදාගන්න පුළුවන්. ඊළඟ මේක මේ හැමදේම මේ හිතට එන හිතුවිලි පමණයි කියලා අපි කියනවා. ඒක අපිට කල්පනා කරලා බැලුවාම ගැළපිලා එනවා. නමුත් ඒකෙන් ඒ හිතුව පමණින් ඒ අනිත්‍ය ස්වභාවයේ විදියට හදාගත්ත පමණින් අපිට බෑනේ ඒකෙන් ඉවත් වෙන්න. ඒ වෙනුවට මොකද කරන්න ඕනේ? අන්න ඒ අනිත්‍ය ස්වභාවයට බැස ගන්න ඕනේ. එහෙම නැත්නම් ওই හිතවිල්ලක් පමණයි කියන ස්වභාවයට බැස ගන්න ඕනේ. ඒ බැසගන්නේ කොහොමද? මෙන්න මේ ඇවිදිමින්, වාඩි වෙමින්, ඒ වගේම එදිනෙදා කටයුතු කරමින් ඒ යන ක්‍රියාවලිය නැවත නැවත අත්දැකීම තුලින්. එතකොට අපි හිතමු ඇවිදින්න ගියොත් තේරෙනවා ඔන්න සක්මන එක විදිහක තියන්න බෑ. සක්මන විට එක විසි වෙනවා. සක්මන විට එක කම්මැලි සක්මන විට එක උනන්දුයි. ඔන්න විදිහට ඔ නොයෙකුත් පෙරලියනවා. සක්මනේ විට එක සිතිවිලියනවා. ඔන්න විදිහට නොයෙකුත් පෙරලියනවා. ඒ එන්න පෙරලියක් පෙරලියක් පාසා අපි ඒ පෙරලිය බාරගත්තොත් අපි ඒ පෙරලියත් එක්ක ඉඳියොත් අන්න ඒක තමයි බැසගත්ත අනිත්‍ය ස්වභාවය. බැසගත්ත අනිත්‍ය ස්වභාවය කියන්නේ මොකද්ද? අන්න නොයෙකුත් දේවල් එනවා. අපිට යෝජනා චෝදනා එනවා, සිතුවිලි එනවා, සක්මන අප්‍රිය වෙනවා, සක්මන ප්‍රිය වෙනවා, සක්මනේ ඉන්න බැරි වෙනවා. ඔය කොයි දේ අතරෙත් අපි සක්මනේම ඉන්නවා. සක්මනේම ඉන්න අන්න බැසගත්ත අනිත්‍ය ස්වභාවය. අර කලින් දැකපු ණය ක්‍රමයට හදාගත්ත එක හේතු වුණා මෙතෙන්ට එන්න. නමුත් ඊට වැඩිය එහා ගියපු එකක් තමයි මේ දෙවෙනිවට පෙන්වන්නේ. ඊළඟට ඔය කියන කතාවත් ඇත්ත තමයි. නමුත් මේකට බැස ගන්න ඕනි. මේකට බැස ගන්නවා කියන්නේ මොකද? සීහ පීටවනවා. සීහ පීටවනවා. සීහ පීටවනකොට 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 තේරෙනවා මේ හුස්ම දැනුණත් සිතුවිලි ආවත් මේ හැම දෙයක්ම එන මාත්‍රයක් පමණයි. එන මාත්‍රයක් පමණයි. ඊළඟට ඔය සිතුවිල්ලක් කියලා හිතන හිතුවිල්ල තියෙන. අනේ ඒකත් හිතුවිල්ලක් පමණයි. මං කියන දේ තේරෙනවද? නැහැ. ඔය හිතුවිල්ලක් කියලා හිතපු හිතුවිල්ල තියෙන. අනේ ඒකත් හිතුවිල්ලක් පමණයි. ඉතින් ඒකින්ද මෙන්න මේ සිහිය පිහිටෝගෙන මේකට බැස ගන්න. මේ අත්දකින අපි ණය ක්‍රමයට අරගන්න එක නැවත නැවත බැස ගැනීමක් කරන්න ඕනේ. බැස ගැනීමක් කරන්නේ මොකද්ද? සිහිය පිහිටවීම තුළින්. ඒ පිහිටවීම තුළින් නැවත 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 කරනකොට අර විදිහට කොයි දේ ආවත් එන්නෝ යන්නෝ ආකාරයෙන් තමයි තියෙන්නේ. එන්නෝ යන්නෝ ආකාරයෙන් තමයි තියෙන්නේ. එන්නකොටම දන්නවා මූ යන එකෙක් එන්නේ කියලා. නමුත් අන්න අපේ හිතේ ඇතිවන වෙනස තාම තියෙනවා. කෙනෙක් ප්‍රශංසා කරනකොට දන්නවා මේ මූ බොරුවට ප්‍රශංසා කරන්න කියලා. නමුත් අපේ හිතේ යම්කිසි සතුටක් ඇති වෙනවා. කෙනෙක් දොස් කියනකොට දන්නවා මේක දොස් කියනවා කියලා. නමුත් අපේ හිතේ දුකක් ඇති වෙනවා. අන්න ඒක නැති වෙනකන් මේක කරන්න ඕනේ. කරන්නේ කොහොමද? අන්න ඒ නොයෙකුත් හිතිලි වලට හෙන දෙන්න. ඒ හිතිලි බලබඳ සතිමත් වෙන්න. ඒ විදිහට නැවත නැවත කිරීම තුළින් ඔන්න ඒ වෙනස් වීම කෙරෙහි අපේ තියෙන අප්‍රසාදය ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් එවැනි උපාරක ඉන්නේ. ඉතින් ඒ සඳහා ඔය කියන කතාව දැන් ඔය වචනෙන් කියන එකක්නේ. ඕක අපි බැසගත් ආකාරයකින් ප්‍රකාශ කරන්න පුළුවන් ඊළඟ සතිය. කොහොමද ප්‍රකාශ කරන්නේ? මේක සක්මන පරියන්ක විදිහට කළා. තමුගේ අත්දැකීම ඒකේ ලියන්. මගේ සිහියට මේවා හසුුනේ, මෙහෙමයි හසුුනේ, මෙහෙමයි කරේ. මෙන්න මේ විදිහ දේවල් මගේ සිහියට ගලාගෙන ආවා. ඒවට මම මේ විදිහට ප්‍රතික්‍රියා කරේ කියලා අන්න අර සතිමත් බව පිළිබඳ වාර්තාවක් ලිව්වොත් අන්න ඒක තමයි බැසගත් ස්වභාවය. ණය ක්‍රමයට හදලා කියනවා නෙමෙයි, මේ වෙනකොට බැසගෙන කියනවා. මෙන්න හැම දෙයක්ම හිතවිලි මාත්‍රයක් පමණයි. බැසගෙන ගත් ආකාරයකින් තමුන් විසින්ම අත්දැකපු ආකාරයකින් ඒක ලියනවා. ඉතින් එවැනි වූ වார்த்தාවක් ඊළඟ සතිය ඉදිරිපත් කරන්න. එතකොට ඔතනින් එහා ගියපු ප්‍රතිපදාවකට තමයි අපි යොමු වෙලා ඉන්නේ.
මොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ වැඩසටහන සමාප්ත කිරීමට මම රාජිකාට මෙතන සිට බාර කරනවා. තෙරුවන් සරණයි.
බොහොම සුතින් අදී පෙරවන් සරණයි. මම ඊළඟකට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාවයි. පුණ්‍යානුමෝදනාව සිද්ධ කරලා ගෞරවනීය ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමෙන් අපි වැඩසටහන අවසන් කරමු කියලා. බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දින බොහොම හරවත් අනුශාසනාවකින් වගේම කමඨහන් පිළිබඳ ගැටලු निराකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ඔබ වහන්සේට මේ සියලු පින් අත්පත් වේවා. එසේම මීතිරිගල නිස්සරණ වනයේ අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් අද දක්වා මේ වටිනා ධර්මය අපට හඳුන්වා දීමට කටයුතු කළ කල්යාණ මිත්‍ර සංඝ රත්නයට මේ පින් අත්පත් වේවා. ඒ වගේම ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. මෙම වැඩසටහන සංවිධානය කිරීමෙන් ආධාර වූ සියලුම දෙනාටද මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන සියලුම දෙවි දේවතාවුන්ටත්, අපගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ගාථා කියා පින් අනුමෝදන් කිරීමට අවසරයි. එත්තාවතාචම්හේහි සබ්බදම් පුඤ්ඤසම්පදං.